2024 වසරේ ආරම්භක ඉරිදා දින ධර්මදේශනා දායකත්වය, ගිලම්පස දායකත්වය ආදිය දක්වමින් අද දවසේ දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ රන්දික මානගේ පින්වත් මහතා සහ පබෝදා ගුණරත්න පින්වත් එම මහත්මිය. එම දෙපළ බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආදරණීය දරුවන් දෙපළට විදම් යස්වර සහ විහාන් දම්සර පුංචි සිගිති පුතුණුවන් දෙපළට තව තවත් ආයුර ආරෝග්‍ය සුවයත්, කායික මානසික සුවයත්, ඒ දරුවන්ටත් කුඩාම කාලයේදී සත්‍ය අවබෝධයේ සැලසේවා කියන ආශිර්වාදයත් ඇතුව සද්ධර්මයේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණ ඒ දරු දෙපළට අපි විශේෂයෙන් සෙත් පතනවා. විශේෂයෙන් පුංචි පුතුණුවන් බිහි වෙන්නට කලිනුත් ඇවිල්ලා අපෙන් සෙත් ප්‍රාර්ථනා කරගෙන ගියා. නැවතත් දරු සම්පත් ලැබගෙන ඇවිල්ලා වන්දනාමාන කරන්න, දායකත්වයන් දක්වන්න. ඉතින් ඒ මොහොතත් මේ මොහොත සිහිපත් කරමින් ඒ දරු දෙපළට ඇතුළු ඒ මහත්මයටත්, ඒ නෝනා මහත්මයටත්, පවුලෙ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. නිවැරදි මඟට දහමට යොමු කරලා මිනිසෙකු කිරීමට ඒ කැප වුණු තමන්ගේ KDA පියසේන සියාගේ භවගමන සුගතිගාමී වේවා, යහපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බොහෝ දින නිවනින් සැනසේවා කියන උතුම් ඒ ඥාති පුණ්‍ය ආනුමෝදනාව සිහිපත් කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලොව යන්නට යෙදුණු යම් තාක් ඥාතීන් වේද, ඒ හැම දිනාටත් පුණ්‍ය ආනුමෝදනා කරන අතර සුජීවත්ව වාසය කරන මව්පියෝ දෙපාර්ශවයේම මව්පියන්ට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සදර්ම අවබෝධයත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත්, දහම් කටයුතු නව වසරේ සිදු කර ගැනීමට අවශ්‍ය කරන සියලුම ආශිර්වාද ශක්තියින් සැලසේවා කියලා සඳහන් කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ධර්මශාලාවේ සෑම සියලු දෙනාටමත්, රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් ඒ ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාදයේ, සද්ධර්මයේ අනන්ත ආශිර්වාදයේ ලැබේවා. හැම දිනාගේම ජීවිත සද්ධර්මාලෝකයෙන් සැනහේවා කියලා උතුම් ප්‍රාර්ථනා සමුදායක් ඇතිව අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ රන්දික මානගේ මහතා සහ ප්‍රබෝධා ගුණරත්න ඒ මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන්, ඒ හැම දිනාගේම සත් සිතුම් පැතුම් එලෙසමෙෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි. සාදු සාදු සාදු. 2024 වසරේ පළවෙනි මාසේ 7 වෙනිදා භාවනා වැඩසටහන නැවතත් ඔබට අලුත් වසරක ප්‍රකාශය අහන්න ලැබෙනවා. එයින් කියවෙන්නේ අපි හැම දෙනාටම අපේ දිවිසරිය, අපිට දිබිල දබා දීලා තියෙන කාලය තවත් වසරකින් අඩු වුණා, දිනකින් අඩු වුණා, සතියකින් අඩු වුණා, මාසකින් අඩු වුණා කියලා හිතන්නයි තියෙන්නේ. වටිනාම දේ තමයි පිනතුනේ සද්ධර්මයේ මිහිර අවබෝධය ලැබීම. ඒ ඇරෙන්න අනිත් කටයුතු සතුන් සිව්පාවුත් කරගන්න දේවල්. ජීවිතය අපි කරන අනිත් කටයුතු සතුන් සිව්පාවුත් කරගන්නවා. ඒ ඇත්තන්ට මගහැරිච්ච දේ තමයි මේ සද්ධර්මයේ මිහිර. පින්නතුනේ සද්ධර්මයේ මිහිරත් මේ ලෝකයේ ඉන්න ජනගහණයෙන් ඉතාම අල්ප වූ පිරිසකට තමයි ලැබිලා තියෙන්නේ. මහ පොළොව වැලි ගත්තොත් නියපිටට ගත්ත වැලි කොටසක් වගේ සුළු පිරිසක් තමයි දහම් මගේ ඉන්නේ. අනිත් සියලු දෙනාම කන්න වේලක් හොයාගන්න, ජීවිතේ ගොඩ නගා ගන්න, දරුවා ඉස්කෝලේ යවා ගන්න, දරුවට ඇඳුමක් කරන් දෙන්න අනන්ත වෙහෙස වෙනෝ දුක් විඳිනෝ. ඒ නිසා වෙන් පින්තුනේ සද්ධර්මයේ ඒ අවධානය හේත්තන්ට නෑ බොහෝ පිරිසකට. නිවන කියන කාරණය ගැන මතක් කළොත් ඒක අහස පොළොව වගේ හිතාගන්න බැරි දෙයක්. ඉතින් අපේ මේ පින්නතුන් එහෙම නෙමෙයි. අපේ මේ පින්නතුන් ඒ පින්නතුන් එක සසඳල බලනකොට ගොඩාක් ඉහළට ඇවිල්ලා තියෙනවා. සද්ධර්මයේ පිළිබඳව, නිර්වාණය පිළිබඳව, නිවන පිළිබඳව, නිරෝධය පිළිබඳව ප්‍රකාශ කිරීමට හෝ පුළුවන්. අනුමාන කිරීමට හෝ පිළුවන්. එහෙම නැත්නම් යම්තාක් දුරකට ප්‍රත්‍යක්ෂ භාවයෙන් ප්‍රකාශ කළ හැකි වෙනවා. සමහර උදවියට හොඳ අවබෝධයකින් ප්‍රකාශ කරන්න පුළුවන්. තීවෙනි තලයන් වලට තමන් උසස් වුනේ සද්ධර්මයේ ආශ්‍රය කරපු නිසාමයි කියලා තමන් සතුටු වෙන්න. ඒ වගේම වෙනදට වඩා ඉවසීමක්, වෙනදට වඩා දයාවක්, කරුණාවක්, පරිත්‍යාගශීලී භාවයක්, වෙනද වගේ දේවල් හිතේ තියාගෙන විඳවන්නේ නැති ස්වභාවයක් තමා තුල හටගත්තනම් ඒ හටගත්තේ සද්ධර්මයේ මිහිර නිසා, සද්ධර්මයේ සුවතාවේ නිසා. සද්ධර්මයේ පිනතුනේ හරිම ගැඹුරුයි. වෙලාවක කියනවා ආනන්දහාමුදුරුවෝ හරි ගැඹුරුයි කියලා. තව වෙලාවක කියනවා මේක හරීම සරලයි කියලා. බැරි ගාතේ මහා කන්දක එක් කරගෙන යන ළමයි තාත්ත කෙනෙක් එක්කන් යනවා. පුතේ තා පඩි 10යි තියෙන්නේ. අර පඩි වලින් උඩට ගියාම පඩි නෑ, නිකන් ඇවිදයි යන්න තියෙන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ කියලා එක අතකින් මේ ගමනේ තියෙන වෙහෙස නිවන් නිවීම සඳහා ඉතා දුර නෙවෙයි ඉතා ළඟයි තියෙන්නේ කියලාත් කියනවා. තව වේලාවක ගමනේ සූදානම ශක්තිය ඇඟේ වැඩි කරගන්න තව අපිට ගොඩක් දුර යන්න තියෙනවා. වතුර ටික ඉතුරු කරගන්න ඕන, කෑම ටික ඉතුරු කරගන්න ඕන, පරිස්සම් වෙන්න ඕන, හොඳට ඇඟට ශක්තිය ගන්න ඕන කියලාත් කියනවා. ඉතින් විවිධ උපාය මාර්ග වලින් කොහොම හරි දරුවෝ ටික සිරිපාදි වන්දනා කරනවා නම් වන්දනා කරවගෙන ආයෙනවනේ. එහෙම තමයි ස්වභාවය. ඒ සෑම දෙයක්ම නානා උපාය, විවිධ උපාය මාර්ග. ඒ විවිධ උපාය මාර්ග වලින් ඒ තනත්තා, ඒ තනත්තිය කොහොම හරි කඳු මුදුනට රැගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දහසකුත් ආකාර වලින් ධර්ම දේශනා කළා. අනේකාකාර න්‍යායන් වලින් ධර්මයේ දේශනා කරලා ධම්මග මනුෂ්‍යයාට කියලා දුන්න මෙච්චර ගම්භීර ධර්මයක්. මගේ බුදුහාමුදුරුවන්ට ඇති වුණා නම් සංකල්පයක් මේක සත්වයන්ට තේරෙයිද කියලා. මොකද ඇති වෙච්ච පළවෙනි සංකල්පයේ අදහස නිර්වාණ සත්‍ය අවබෝධ කරාට පස්සේ ඇති වුණු දේ තමයි මේක ලෝක සත්වයාට තේරෙයිද. එහෙමනම් ලෞතර බුදු කෙනෙකුට එවැනි අදහසක් පහළ වෙනවා නම් ඒක සෙල්ලම් අදහසක් නෙමෙයිනේ. ඒක සරල අදහසක් නෙමෙයි. ඒක හරිම ගැඹුරු නිසායි. ඒක හරිම අවබෝධ කිරීමට අපහසු නිසායි. අතිශයින්ම ඒ සියුම් ධර්මයක් වන නිසාමයි ගෞතම බුදු කෙනෙකුට ඒ සම්මා සම්බුදුවරයෙකුට අදහසක් පහළ වෙනවා මේක අවබෝධ වේද ලෝක සත්වයාට. කමක් නැහැ මේක අවබෝධ කරගන්න පුළුවන් අය කවුද ඉන්නේ කියලා බලනවා බුදු නෝනේ. මහා ඍෂිවරු මහා යෝගීවරු ගොඩාක් දෙනෙක් හිටපු හිටවත් අය නැති වෙලා හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට පහළ වුණේ මගේ මිත්‍රුරන්ට පස්වග මහණුන්ට මාත් එක්ක සමානුපාතිකව සමානුකූලව අනන්ත දුක් විඳින මගේ යාළුව ටිකක් ඉන්නවා. මගේ යාළුව පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මේක කතා කරන්න යන්න ඕන. කමන්නේ අපිට රණ්ඩු වෙලා හරි මේක කියලා දෙන්න පුළුවන්. තර්ක වාද කළා හරි මට මේක යාළුවන්ටනේ කියලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගරු කරත් එකයි නැතත් එකයි එළෙව්වත් එකයි ඒකට කමක් නැහැ. මට කොහොම හරි තේරුම් කරලා දෙන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වඩින්දී පස්වග මහණුන් හිතූ දේ ඔබ දන්නවා. ඕන් අපිව දාලා ගිහිල්ලා තනියෙන් සත්‍ය අවබෝධ කරන්න ගිහිල්ලා දැන් බැරි වෙලා ඕන් ආයි යනවා අපිව හම්බ වෙන්න. කතා කරන්න එපා, මූණ බලන්න එපා, ගරුසරු දක්වන්න එපා, පිළිගන්න එපා, දැක්ක දැක්කේ නෑ වගේ ඉන්න. ඒ අය කතිකාවකට අහෙම ආවා. දැන් ආයි ගණන් ගන්න එපා අපිව අතහැරලා ගියපු කට්ටියනේ කියලා. පොඩ්ඩක් යාළුවෝ ඒ වගේ වැඩ කරනවනේ. ලොකුවට තරහකට නෙමෙයි. අපිව ඕන්නේ නැහැ කියලා ගියා නම් මොකටද නිකන් අපි ආයි පිළිගන්නේ වගේ අදහසකට වැඩි ගණන් ගන්න නැතුව ඉන්න කියලා කියනවා. අපි කියන දේ අහන්න නැතුව ගියා නම් ඕන්න එනවා කියලා. ඒත් ළඟට එනකොට වහන්සේගේ ශරීරයේ මුහුණේ පුදුමාකාර රශ්මි මාලාවක් වගේ ප්‍රභාස්වර ගතියක් පේන්න පටන් ගත්තා. ඒකෙන් දැනගත්ත මොකක් හරි ගුණයක් තියෙනවා, මොකක් හරි අසිරියක් තියෙනවා. අර වැහැරුණු ගතිය නෙමේ දැන් තියෙන්නේ ප්‍රබෝධමත් ගතියක් පේන්න තියෙනවා. ඒ චිත්ත ගුණය දැනෙනකොට, ඒ එන ප්‍රභාස්වර ගුණය ළඟින් ළඟ වෙන්න දැනෙනකොට ඉක්මනින්ම ආසනයක් පැනෙව්වා. ඉක්මනින්ම ගරුසරු කරලා පිළිගත්තා. ඉක්මනින්ම වැඩ ඉන්න කියලා කිව්වා. හිතු එහෙමයි, නමුත් ඉබේටම ගරුසරු දක්වන්න සිද්ධ වුණා. ගරුසරු දක්වන්න සිද්ධ වුණා. ඉන්පසුව ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දයෙන් ආරම්භ කරපු ඒ දහම් මෙහෙවර ලෞතර බුදු කෙනෙක් පින්තුනේ තව කෙනෙක්ගේ සත්‍ය අවබෝධය වෙනුවෙන්. උන්වහන්සේ ගැන කිසි විටක හිතුවේ නැහැ. ශරීර සෞඛ්‍ය ගැන හිතුවේ නැහැ. නින්දා අපහාස ගැන හිතුවේ නැහැ. ගැරහුම් දේවල් ගැන හිතුවේ නැහැ. එන බාධක ගැන හිතුවේ නැහැ. මේක කාට හරි මේ සත්‍ය අවබෝධ වෙනවා නම් ඒ සඳහා තමන්ගේ හදවත වුණත් ගැලවලා දෙන දයාවෙන් කරුණාවෙන් යුක්තව මේ ලෝක සත්වයාට අපරිමිත කරුණාවෙන් යුක්තව මේ සත්‍ය ප්‍රකාශ කරගෙන ගියා. ආගමක් හැදුවේ නැහැ, ගෝත්‍රයක් හැදුවේ නැහැ, කල්ලියක් හැදුවේ නැහැ. මේ මානව ධර්මය, මානව සත්‍ය ප්‍රකාශ කරගෙන ගියා. ඉතින් ඒක පින්නතුනේ ඒ පහන දැල්ුණා එදා. ඒ දැල්ුණු පහන නොනිමා සුළු පිරිසක් අතර දැන් නැවත නැවත දැල්වී යනවා පහනින් පහන. ඒ දැල්වීම පින්නතුනේ කාටවත් වෛර කරන්න සාධකයක් නෙමෙයි. ඒකට සියලු දෙනාම උදව් කරන්න ඕනේ. මේ ලෝකේ පහළ වෙච්ච විද්‍යාවක්, ඒක ආගමක් නෙමෙයි. නිර්වාණය කියන්නේ ආගමක් නෙමෙයි. මේ මානව සත්වයා ළඟ මතුවන මානසික සුවතාවයක්, මානසික නිදහසක්, ඒක ආගමක් නෙමෙයි. ඕනම ආගමක කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන්. පියතුමෙකුට අවබෝධ කරගෙන තමන්ගේ පියතුමා හැටියට ඉන්න පුළුවන්. ඈ මුස්ලිම් කෙනෙකුට අවබෝධ කරගෙන ඒ ආගමේ ඉන්න අයටත් ඉන්න පුළුවන්. ආ හින්දු කෙනෙකුට අවබෝධ කරගෙන ඒ හින්දු ස්වභාවයෙන් ඉන්නත් පුළුවන්. ගිහියෙකුට අවබෝධ කරගෙන ගිහි ස්වභාවය තුළ ඉන්නත් පුළුවන්. පැවිද්දෙකුට අවබෝධ කරගෙන පැවිදි ස්වභාවය තුළ ඉන්නත් පුළුවන්. ඉතින් පින්නතුනේ මේ නිර්වාණය පිළිබඳව අහගෙන යද්දී මුලින්ම එන්නේ දේශනා කරද්දී සැකය, කුතුහලය, විචිකිච්ඡාව. ඉතින් අපි ගොඩාක් වෙලාවට මතවාදත් එක්ක හැලහැප්පීම් වලට යනවා. මනස සැකසංකායක මේ අත දුවනවා. ඒක ඔබටත් එහෙමයි මටත් එහෙමයි. මටත් මේ දවස්වල එහෙමයි. දර්ශනය කියලා බණහඬ යනවා. බණහඬ ගියාම ඒ ස්වාමීන් වහන්සේ සියල්ල අතහැරීම ගැන ධර්මයේ කියනවා. එහා පැත්තෙන් හොඳ කාර් එකක් තියෙනවා. එතකොට මට සැක හිතෙනවා සියල්ල අතහැරේනම් කාර් එකක් තියෙන විදියක් නැහැනේ. කාමරේටත් හිමින් සැරේ විල බලනවා. බැලුවාම කාමරේ කම්පියුටර් එකක් තියෙනවා. ඉතින් සියල්ල අතහැරේනම් කම්පියුටර් මොකටද කියලා මම හිතනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් කැපිලා බැලුවාම ලොකු ටීවී එකකුත් තියෙනවා. ආන්දරු ටීවී බලනවාද? එහෙමනම් ඉතින් සියල්ල ඇතෑරේනම් ටීවීත් ඕනේ නෑනේ. ඉතින් මගේ පුංචි හිතනේ. මම ඉතින් හිතටම මම නිසා කියා ගන්නවා. ඔබට ඒක වැඩක් නෑනේ. ඔබ බනහන්නනේ ආවේ. ආපිය බන ටික කියලා හිත හදා ගන්නවා. නැත්තම් හිත මොකද කරන්නේ? අර දේවල් වලට යනවා. ඒ හාමුදුරු මල් වවනවා, ලස්සන පළතුරු ගස් වවනවා. මේ සියල්ල ඇතරින මොකටද නිකන් මල් ගස් වල මේ බල බලා ඉන්නේ? මල් ගස් වවන්නේ මොකටද? පළතුරු ගස් වවන්නේ මොකටද? ඒවට ආසාව නේද ඔය තියෙන්නේ කියලා හිතනවා. තේරුණානේ? ඉතින් ඒ විදිහට කල්පනා වෙනවා. ඉතින් දවසක් ගිහිල්ලා මාත් එක්ක තව හාමුදුරු කෙනෙක් ගියා. මේ හාමුදුරු හොඳ ලියන මේසයක් තිබ්බ මෙන්න මේ වගේ. මේ මේසෙ උඩ තිබුණ පොඩි ගල් ගෙඩියක් කොළ බර තියන්න. මේ හාමුදුරු ගල් ගෙඩිය අරන් මෙහෙම උඩ දම දම හිටියා. ඩෝම් ගාල වැටුණා වීදුරු උඩට. දෙසහැහෙන වටින වීදුරුවක්. වීදුරු බිඳිලා ගියා සම්පූර්ණයෙන් මේසෙ. මං අන්නේ මෙතනදි තමයි දැනගත්තේ උන්වහන්සේ අතහැරීමෙන් යුක්තව මේ සියල්ල පරිහරණය කරන්න කියලා. උන්වහන්සේට ඒ පිළිබඳව කිසිම සංවේගයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ කිව්වේ බිඳින සුළු දේවල් බිඳින ඕව බිඳින්න තමයි තියෙන්නේ. ඕව බිඳින්න නැති වෙන්න මං ගෙනල්ලා තියලා නැහැ. ඈ ඕව බිඳින්න මං ගෙනල්ලා තියලා තියෙන්නේ. ඉතින් මං කිව්වා දැන් වෙන කෙනෙක් නම් ඕක හදලවත් දෙනවා, ගිහි කෙනෙක් නම් ගෙනල්ලා දාලවත් දෙනවා. උන්වහන්සේ ඉතින් මාත් එක ගියපු හාමුදුරුවෝ මුකුත් නැහැ සමා වෙන්න කියලා. ඉතින් වැදලා වෙච්චරයි. ඉතින් උන්වහන්සේ කාදා ගන්න ඕන. ඒ නිසාවෙන් ඒ ගුණයක් හඳුනගන්න ලේසි නෑ. ගුණයක් හඳුනගන්න ලේසි නෑ. ඒවා ටෙස්ට් කරලා බලන්න යන්නත් එපා. තමන් අනවබෝධිතව සිටියදී ඒත් අමාරුයි. අවබෝධිතවයි කටයුතු කරන්න ඕන. ඉතින් පින්නතුන්ට මේ නිර්වාණය පිළිබඳව හරි අපූරු දේශනාවක් තිනෝ. නිර්වාණය පිළිබඳව විග්‍රහයක් අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් පැහැදිලි කරන. මම මේ කොටසට පින්නතුන්ට අහුන්කම් දෙන්නත් උත්සාහ කරනවා. මොකද සමහර අයට මේ ආනන්ද හාමුදුරුවන්ගේ මොඩලේ කියලා එකක් තිනවා කියලා හිතනවනේ. ආනන්ද හාමුදුරුවන්ගේ මොඩලේ කියලා එකක් නැහැ. මේක බුදුරජාණන් වහන්සේගේ මොඩලේය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අනිකුත් ස්වාමීන් වහන්සේලාත් ඒක කියනවා, දේශනා කරනවා. එයත් අහවුරු වීම සඳහා මම මේ කොටස අහන්න සලස්සන්න ඕන කියලා මට හිතුණා වෙනතුනේ. අපි මේ කොටස අහලා බලමු. දැන් නිර්වාණය ගැන වෙනස් විදියකට කියනවද කියලා බලන්න එපැයි. ඉතින් ධර්මයේ තියෙන විදියයි අපේ විදියයි වෙනසක් තියෙනවද කියලා බලන්න ඕන. ඒකට තමයි මම මේක පින්නතුන්ට අහන්න සලස්සන්නේ. අපි අහලා බලමු.
අසංකත ධාතුව. ඒ කියන්නේ සංකතයක් නොවේ. හේතුන් අටගත් දෙයක් නෙමෙයි. ඒ නිර්වාණේ ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ නිර්වාණේ තියෙන හැම ලක්ෂණයක්ම හඳුන්වන්නේ මේ සංකතයන්ට අයිති ලක්ෂණ නොවේ. නිර්වාණේ කියන්නේ ඒක නෑ පඨවි නෑ ආපෝ නෑ තේජෝ නෑ වායෝ නෑ රූප කලාප කිසිවක් නෑ පස්ස වේදනා සංඥා චේතනාදී මේ චෛසික කිසිවක් නෑ. එවාගේම ආවර්ජන චිත්තේ විඥාන චිත්තේ සම්පටිච්ඡන චිත්තේ ආදී චිත් කිසුවක් එහි ඇත්තේ නැහැ. ඒ තියෙන්නේ ශාන්ත ස්වභාවයේ. ශාන්ත ස්වභාවයේ ඒකද කියනවා ලක්ෂණ තුනක්. ප්‍රධාන වශයෙන් මාර්ගඵල සිතට අරමුණේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒක මතක තියාගන්න. මොකද ලක්ෂණ තුන ශුන්‍යත ලක්ෂණය, අනිමිත්ත ලක්ෂණය, අප්‍රණීත ලක්ෂණය. ශුන්‍යත ලක්ෂණය කියන්නේ සත්‍ය පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නැහැ. ඒකයි ශුන්‍යත කියන්නේ. අප්‍රණීත කියන්නේ ආශා කරන්න කිසිම අරමුණක් නැහැ. දැන් මේ තුන් ලෝකෙම තියෙන ආශා කරන දේවල් ආශා කරන අරමුණක් නැහැ. කන්නවට අරමුණක් නැහැ. ඊළඟට අනිමිත්ත ලක්ෂණය කියන්නේ ඇඩවරුකම් උසමිතිකම් වර්ණකම් මොනක්වත් එහෙ ඇති නැහැ. ඒ නිසා සිතාණක් නැහැ. ඒකට කියන අනිමිත්ත ලක්ෂණය කියලා. ඒකට දිශාවක් නැහැ. අවල් දිශාවේ තියෙන්න කියන්නේ බෑ. ඒ වගේම ශරීරය ඇතුළතද පිරිත කියන්නේ නැද්ද? කොහොමද ඒක තේරුම් ගන්න එහෙනම්? ඉතින් සාමාන්‍යයෙන් අපි මාර්ගඵල නොලබපු කෙනෙකුට තේරුම් ගන්න කිව්වට ඉතින් ටිකක් වැඩා ගන්න අමාරුයි. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ සංස්කාරයක් නොවේ. සංස්කාර ධර්මණක් නොවේ. හැබැයි ඒක ශාන්ත ස්වභාවයක් නැති දෙයක්වත් නෙමෙයි. නැති දෙයක් නම් මාර්ගඵලයට අරමුණු වෙයිද? මාර්ගඵලයට අරමුණු වෙනවා. අරමුණ ඇසෙක තියෙනවා. ඒ දිශාවකාශයේ පුද්ගලයකටයි තියෙන්නේ, ලෝකෙකටයි තියෙන්නේ. ඒක තියෙන්නේ ශාන්ත ස්වභාවයේ අරමුණු වෙයිද? පාලියෙන් කියනනේ සම්ති ලක්ෂණ නිබ්බාණං කියලා. ශාන්ති ලක්ෂණයයි තියෙන්නේ. ඒ ලක්ෂණ තුන මාර්ගඵල සිද්ධාර්ථ අරමුණු වෙන්නේ එක්කෙනෙකුට එකයි. එක්ක ශුන්‍යත ලක්ෂණයෙන් නිවන අරමුණු වෙනවා. නැත්නම් අපරිහිත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. නැත්නම් අනිමිත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. ওই ලක්ෂණ තුනෙන් තමයි එකකින් අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙනදා ඒ මාර්ගඵල ලබන මේ ආර්යයන් වහන්සේගේ සිටියේ තියෙන ඉන්ද්‍රිය තුනකට අනුවයි. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන ශුන්‍යත ලක්ෂණයෙන්. සමාධි ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අප්‍රහිත ලක්ෂණේ. සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අනිමිත්ත ලක්ෂණේ. ඔන්නෝකයි පිළිවෙල මතක තියාගන්න.
ඒ හඬින්ම දන්නව කවුද කියලා නේද සාමින් වහන්සේ? කවුද ඒ හාමුදුරුව? අනාවනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සමග සාකච්ඡා කරන්න, සංවාද කරන්න අපි පින් කරලා තිබුණා. උන්වහන්සේ සමග දානෙට වඩින්න, වාහනේ යන්න, උන්වහන්සේ ළඟ පැවිදි වෙන්නත් මට එන්න කියලා කිව්වා. නමුත් මම ගියේ නැහැ. මේ ඉතින් ඒ නිසා තුරුණුවන් කියන්නේ එකක් කියලා සංවාද කරේ මං ආමුදුරුත් එක්ක. සාහිණන්සේ මාත් එක්ක අමනාප වුණා නම් උන්වහන්සේ ඊට පහුවෙන්ද උන්වහන්සේගේ පෞද්ගලික ආරාධිත දානයකට මාව වඩම එක්කන් යන්නේ නැහනේ. මට කිව්ව ලෑස්ති වෙන්න යන්න කියලා. අවගේ ආයත උන්වහන්සේත් එක්ක. ඉතින් උන්වහන්සේ කියලා කියන්නේ මේ රටේ ත්‍රිපිටකය මතකයෙන් දේශනා කරන්න හිටපු යතිවරයන් වහන්සේලා අතර මේ අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු යතිවරයන් වහන්සේලා අතර එක යතිවරයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ කියපු ඒ නිර්වාණ ලක්ෂණ වලට එහා දෙයක් අපි මෙතන කතා කරලා තියෙනවද? අපි ඒකමයි කතා කරේ. අපි පෙන්වන ශුන්්‍යත ලක්ෂණයෙන් එහා දෙයක්, අප්‍රණීත ලක්ෂණයෙන් එහා දෙයක් කතා කරේ නෑ. ඒ ලක්ෂණයම තමයි අපි කතා කරන්නේ හැමදාමත්. එතකොට මම විතරක් මොඩලින් මේක කතා කරනවා කියලා හිතනවා නම් මම ඒක ඒ අදහස් නැති වෙන තමයි වහන්න දුන්නේ. මේ මහා යතිවරයන් වහන්සේලා අවසාන ප්‍රතිෂ්ඨාව හැටියට ලබන්න කියන්නේ මෙන්න මේකයි කියලා. ඉතින් මේ අවබෝධ කර ගැනීමට අපහසු කාරණයක් කියලා කියනවා. හැමතිස්සෙම ඒක ඒක කේ වෙනවා. අමාරු කාරණයක්. එහෙනම් මොකද අපි කරන්න ඕන? ඒකට අවශ්‍ය කරන පාරමී පුරන්න ඕන. තේරුණානේ? ඒකට අවශ්‍ය කරන පාරමිතා පුරන්න ඕන. තමන්ගේ මේ මොහොතේ අඩු මොනවද කියලා බලලා ඒක එකතු කරගන්න එකට තමයි පාරමිතාව. පාරමිතාව කියලා කියන්නේ තවත් විදිහකින් විග්‍රහ කළොත් තමන්ගේ යන පාර පැහැදිලි කර ගැනීම. සුද්ධ පවිත්‍ර කර ගැනීම. තමන් යන මාවත පිරිසුදු කරගන්න ඕන. දැන් අපි පාරක යද්දී කටුවිති තියෙනවා. ඒවා අපි අයින් කරගන්න ඕන. ගස් කඩාගෙන වැටෙලා තියෙනවා. ඒවා අපි අයින් කරගන්න ඕන. ඒ වගේ පිනුතුනි තමන්ගේ යන පාර පාදගෙන යනවා. ඉතින් අපි ළඟ තියෙන කෙලෙස් රජස් දුරු කරගෙන ඒවා අවබෝධ කරගෙන ඒවා නැති කරගෙන ඉස්සරහට යන එකට තමයි කියන්නේ පාරමී කියලා කියන්නේ. ඉතින් මොනවා හරි පාරමී පුරන්න එපා. තමන් ඉස්සෙල්ලා හඳුනගන්න තමන්ට අවශ්‍ය කරන පාරමිතාව මොකද්ද කියලා මේ මොහොතේ. ඉවසීම නැති කෙනෙක් නම් මොකද්ද කරන්න ඕන? ඉවසීම පුරුදු කරන්න ඕන. කාන්ති පාරමිතාව පුරන්න ඕන නේ. ලෝභයි නම් දානයක් දෙන්න ලෝභයි නම් එයා දාන පාරමිතාව පුරන්න ඕන. එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා මේ හරි ලෝභයිලු. තමන්ගේ යාළුවා කිව්වලු උඹ ওই ලෝභකම දුරු කරලා ඉඳලා හිටලා යාචකයෙකුට හරි කීයක් හරි දෙන්න පුරුදු යන් කිව්වලු. එයා කිව්වලු මට දෙන්න හිතෙන්නේම නැහැ කිව්වලු. කිසිම කෙනෙකුට කීයක්වත් උදව්වක්වත් කරන්න හිතෙන්නේ නැහැ කිව්වලු. හඩ ලෝභයි. ඊට පස්සේ මෙයා මේ යාළුවාගේ කියවන මහල අහලා බොහොම අමාරුවෙන් හිත හදාගෙන දවසක් රුපියල් 100ක් දීලා තියෙනවා යාචකයෙකුට. ඒ යාචකයායි රුපියල් 100යි පහ කිව්වලු. ඒ කියන්නේ මිනිස්සෙට ඒ තරමට යාචකයටත් දැල්ලා තියෙනවා මේ මිනිස්සයා ඒ තරම් අල්ලගත්ත මිනිස්සෙක් කියලා. එමන් දානය පුරුදු කරන්න අමාරු දෙයක්. ශ්‍රද්ධාව පුරුදු කරන්න අමාරු දෙයක්. ප්‍රඥාව පුරුදු කරන්න අමාරු දෙයක්. ඉතින් මේක එක එක ආත්මවලට පාරමිතා දාලා පුරුදු මේ පෙන්නලා තිබ්බට වෙනතුරු මේක එක භවයකදීම දියුණු කරගන්න ඕන දේවල්. එහෙම ආත්මයෙන් ආත්මේ යන්න ගියොත් එහෙම නේද? කොහේ ඇයිද දන්නේ නැහැ. ඒ නිසා එක භවයකදී මේ ඔක්කොම දසපාරමී පුරන්න ඕන. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන ආදි වශයෙන් මේ පාරමී පුරන්න ඕන. නිසා තමන්ගේ අඩු දේ හොයලා පුරන්න. මොනවා හරි පාරමී නෙමෙයි පුරන්න ඕන නේද? තමන්ගේ අඩු දේ. දැන් තෙරෙන්ගේ තියෙනවා දාන පාරමිතයි. ඒක හොඳයි. එයාට දානය දෙන්න පුළුවන්. එයා එච්චර එහෙම ලෝභ චිත්තයකින් ඒක වසගේ නැහැ. හැබැයි යාළඟ නැහැ වීරිය. එතකොට මොකද කරන්න ඕන? ආ වීරිය පුරන්න ඕන. වීරියත් එකතු කරන්න. යාළඟ නැහැ ශ්‍රද්ධාව. එහෙනම් ශ්‍රද්ධාවන්ත භාවය පුරන්න ඕන. යාළඟ නැහැ ප්‍රඥාව, විමසන ස්වභාවය නැහැ. සමහර උදවිය ඉන්නෝ ධර්මය අහන විමසන්නේ. විමසල කරුණක් තේරුම් ගන්න ඔළුවේ හයිය නැහැ. එහෙමනම් ඒකට ප්‍රඥා හීන භාවය. යමක් කල්පනා කරලා උත්තරයක් හදා ගන්න බැරි කම. ප්‍රඥාව තියෙන්න ඕන. සමහර අයට උගත්කම තියෙනවා. උගත්කම තිබුණට ප්‍රඥාව නැහැ. සමහර උදවියට ප්‍රඥාව තියෙන උගත්කම නැහැ. කේක තලයේ අය තියෙන දැන් සුනීත සෝපාක වැනි පුංචි දරුවෝ වුණාට ඒ ළමයන්ට උගත්කම තිබුණ නැති වුණාට සංසාරෙන් ගినాපු ප්‍රඥාව තිබුණා. උගත්තුන්ට නෙමෙයිනි බුදුහාමුදුරන්ගේ දහම කාටද? පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. උගත්තුන්ට නෙමෙයි තියෙන ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාවන්තයා කියන්නේ කවුද? එයා ළඟ ඇති දේ එයා දකිනවා. එයා ළඟ නැති දේ එයා දකිනවා. එයා ළඟ තියෙන දුක්ඛ සත්‍ය දකිනවා. එයා ළඟ තියෙන සමුදය සත්‍ය දකිනවා. එයා ළඟ තියෙන නිරෝධ සත්‍ය දකිනවා. එයා ළඟ තියෙන නිරෝධ මාර්ග සත්‍ය දකිනවා. කෙටියෙන්ම කතා කරොත් එයා ළඟ තියෙන ප්‍රශ්න ටික සහ එයා ළඟ තියෙන ප්‍රශ්නවලට උත්තර එයාම දකිනවා. ආන්න එකට කියනෝ පඤ්ඤාවන්ත භාවය, ප්‍රඥාවන්ත භාවය කියලා කියනවා. ඉතින් මේ ලෝකේ තියෙන ධනවත් වෙන්නම තියෙන මාර්ගය, සැපවත් වෙන්නම තියෙන මාර්ගය, ජයග්‍රාහී මාවත ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ හැරෙන්නට නම් වෙන මාර්ගයක් නැත. මේක තමයි අපි නුවණින් තෝරගෙන තෝරගෙන යන්නේ. ධර්මයේම ඉල්ලීලා ඉඳ ලෑස්ති වෙන්න එපා. මේ දේශනා කරන ධර්මයේම ඉල්ලීලා ඉන්න ලෑස්ති වෙන්න එපා. තමන් තනියෙන් ගමන් කරන්න ලෑස්ති වෙන්න ඕන. ස්වාධීනව ගමන් කරන්න ලෑස්ති වෙන්න ඕන. නව මානයකට, නව තීරයකට අපි ඇතුල් වෙන්න ඕන. දැන් බලන්න පින්නතුනි, විද්‍යාවේ දියුණුවෙන් විද්‍යාඥයෝ පෘථුවි ගුරුත්ව බලය ඉක්මවා අභ්‍යවකාශයට ගමන් කළා. ගුරුත්ව බලයෙන් එහා ඈත රඳවල තියෙන ඒ චන්ද්‍රිකාවල් වල එහෙම ජාත්‍යන්තර ඒ අභ්‍යවකාශ මධ්‍යස්ථාන එහෙම පින්නතුන් දන්නවා ගුරුත්ව බලය අඩුයි නැහැයි කියලා. ඒ මිනිස්සු එහාට මෙහාට යන්නේ පා වෙලා ඇවිදලා නෙමෙයි. මෙතන ඉඳලා උඩ පැනනම එහා පැත්ත කොරට යනවා. ආය එහා පැත්ත ඉඳලා උඩ පැනනම මෙහා පැත්ත කොරට එනවා නේද? දැකලා තියෙනවා නේ. එතකොට ඇයි එහෙම යන්නේ? ගුරුත්ව බලය නැති නිසා. ඒ වගේම වෙනතුරු මේ මිනිස් සිතෙත් ගුරුත්ව බලයේ පවතින සීමාවක් තියෙනවා. පෘථුවියේදී එනවා ලෝකය කියන පෘථුවිය කියන ලෝකයේ ගුරුත්ව බලය පවතින සීමාවක් තියෙනවා. එතනින් උඩට ගියාම ගුරුත්ව බලය නැති වෙලා යනවා. අපේ මේ ඉන්ද්‍රිය ලෝකෙත් ඇදගන්න ගුරුත්ව බලයේ තියෙන සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මේ වුවොත් කෙනෙක් එයා තුළත් පෙනුතුරේ අර ගුරුත්ව බලය නැති වෙලා යනවා. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළමක් කරේ ආධ්‍යාත්මික වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් තියෙන ගුරුත්වාකර්ණ ශක්තිය ඒ ඕරම් භාගීය සංයෝජන කියලා කියනවා. ඇදගන්න සසරට ඇදගන්න ඉන්ද්‍රයන්ට ඇදගන්න ගුරුත්ව ශක්තිය පොළොවට ඇදගන්න ගුරුත්ව ශක්තිය ඒ ශක්තිය ඉක්මවා ගමන් කළා. ඒකට කියේ ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා ගමන් කළා. ලෝකෝත්තර වුණා කියලා. ඇතෙන්දිත් අපිට කියන්න පුළුවන් අපේ ලෝකයේ තියෙන ගුරුත්ව ශක්තිය ඉක්මවා ගියපු සීමාවට ගියාම අපිට කියන්න පුළුවන් ලෝකෝත්තර කියලා. කියන්නේ ලෝකයේ තියෙන ස්වභාව ලක්ෂණ නෑ. එමනම් අපි මේ උත්සාහ කරන්නේ කවුරු වෙන්නද? ලෝකෝත්තර වෙන්න. තවත් අතකින් අපි විග්‍රහ කළොත් කවුරු වෙන්නද අපි උත්සාහ කරන්නේ? බෞද්ධ වෙන්න. බෞද්ධ වෙන්න උත්සාහවත් වෙන්න. භවය කියන සීමාව ඉක්මවන්න. භවය කියන සීමාව ඉක්මවන්න ඔබ දක්ෂ වෙන්න ඕන. කොහොමද ඉක්මවන්නේ? කර මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න ඕන. අවිද්‍යාව කියන්නේත් ඒකටම අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු වීම සමගම උපදිනවා විද්‍යාවේ ආලෝකය. එච්චරයි කරන්න තියෙන බිනතුනි, වෙන දෙයක් නෑ. අවිද්‍යාව දුරු කරන්න ඔබ ළඟ තියෙන අවිද්‍යාව, අනවබෝධය, නොයැටෙන ගතිය, නොදකින ලක්ෂණය, සත්‍ය නොවූ අසත්‍ය වූ ලක්ෂණය අවිද්‍යාව. මොනෝද ඔබ ළඟ තියෙන අවිද්‍යාව? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. අතීතය පිළිබඳව තියෙන අඥාන ස්වභාවය, අනාගතය පිළිබඳව තියෙන අඥාන ස්වභාවය, වර්තමාන තුල තිබෙනා වූ අඥාන ස්වභාවය, අනවබෝධිත බව. ප
පින්නතුනේ මේ ලෝකේ තියෙන ලනු වලින් බඳින බැමි තියෙනවා. ලනුවෙන් බැඳාම හරකේ ඒ හරකා ඒ ලනුවේ සීමාවට වෙලා තනකොළ කකා ඉන්නවා. පින්නතුනේ මේ ලෝකේ කේබල් වලින් කම්බි වලින් බඳින තද බැඳීම් තියෙනවා. ඔහොම ශක්තිමත් කඩන්න හරි අමාරු දන් වැල් වලින් අලි බඳිනවා වගේ. පින්නතුනේ මේ දන් වැල් වලින් බඳින, ලනු වලින් බඳින, කේබල් වලින් බඳින බැමිද මානසිකව බැඳෙන බඳින බැමිද වැඩියෙන්ම ශක්තිමත් බලවත් කඩන්න අමාරු බිඳින්න අමාරු මානසිකවනේ. මානසිකව බැඳෙන බඳින බැමි තමයි කඩන්න අමාරු. බැඳීම් හොඳයිද? උඩා දෙනෙක් හිතනවා බැඳීම් හොඳයි කියලා. ලෞකික ලෝකයේ හැටියට ගොඩාක් දෙනෙක් හිතන්නේ බැඳීම් හොඳ දේවල් කියලා. ඒකනේ රෝමියෝ ජොලියට් නේද? දෙන්න ප්‍රසිද්ධනේ. ටයිටැනික් කතාව ප්‍රසිද්ධ ඒක නිසා. ඓතිහාසික එක එක ওই විදියට ඉන්න ජෝඩු අපිට. ඇයි බැඳීම් තමන්ගේ හිතවල තියෙන බැඳීම් ලිහා ගන්න කියලා කියන්නේ? මේක දකින්න මොකද හේතුව? අපිට බැඳලා තියෙන කෙනෙකුට දැන් මහ පොළොවේ හරි බැඳලා ඉන්න එක්කෙනෙකුට බැහැනේ මේ අභ්‍යවකාශය ජය ගන්න. අපේ ශරීර ගැන කතා කළොත් පින්නතුනේ මේ මහ පොළොවේ ගුරුත්ව බලයට අපිව බැඳලා ඉන්නේ. ඒ නිසා තමයි අපි මහ පොළොව මත ඇවිදගෙන යන්නේ. ලෝක බෝලයක්. බෝලේ ඇතුලේ හරි විදියට නම් අපි මේ සෙල්ලම් කාර් එකක් තිබ්බත් කාර් එක බිමට වැටෙන්න ඕන. මේක පුදුම වැඩේ කියන්නේ නේද? බෝලයක් කියලා තේරෙන්නෙත් නැහැ. ඒක ඒ තරම් විශාලයි. ඒකේ කාර් එකක් ගියත් බස් එකක් ගියත් ඒක පෙරලෙන්නේ නැතුව ඔය යනවා කෙලින්. මේක හරි පුදුම සමානුපාතික ගුරුත්ව බලයක් තියෙන ලෝක බෝලේ යටිපැත්තට ගියත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ලෝක බෝලේ උඩ හිටියත් පල්ලෙහාට රූටගෙන එන්නේ නැහැ. ඒ විශාලත්වය නිසා අපි කාටත් එක දැනෙනවා. ඒ වගේම අපේ ශරීර හැඩය, ශරීරයේ අවශ්‍ය කරන ඒ බැලන්ස් එක ස්වභාවයෙන්ම විශ්ව ධාරාවෙන්ම ඒක හැඩගස්සනවා. ඒක අපිට අපි හිතලා හැඩගස්සන්නේ ඒක ලෝකය තුළම අපි උපත ලබද්දිම ඒක හැඩ ගැහිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ සුලගේ වේගයට ඔරොත්තු දෙන්න, මේ ගුරුත්ව බලයට ඔරොත්තු දෙන්න හැදිලමයි ඇවිල්ලා තියෙන්නේ. පින්නතුන්ට මේ මොහොතේ දුක්ඛ ලක්ෂණයක් පේනවද? ඔබට මේ මොහොතේ දුක්ඛ ලක්ෂණයක් පේනවද? මොනවා හරි දෙයක් පේනවද? දුක්ඛ ලක්ෂණය කියලා ලක්ෂණයක් පේනවද? ඒ කියන්නේ දුක් වූ ස්වභාවයක් ඔබේ මනසේ ඔබට පේනවද? සියුම් වශයෙන් හරි මහත් වශයෙන් හරි පේනවද නැද්ද? මොනවා හරි දුක් වූ ලක්ෂණයක් Tamanට තේරෙන්නේ නැද්ද? මොකද්ද කියන කාරණේ කියන්න ඕනේ. Tamanට තේරෙනවද නැද්ද මොනවා හරි දුක් වූ ලක්ෂණය? කියන්න බලන්න හැවුම මහතෙර මොකද උත්තරේ? දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. පිටිපස්සේ ඉන්න අයටත් කොහොමද? දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. මොනවා හරි දුක්ඛ ලක්ෂණයක් තවන්න දෙන්නවද? හොඳයි. දුක්ඛ ලක්ෂණයක් තමන්ට දැනෙන්නේ නැත්තම් දුක්ඛ ලක්ෂණයක් තමන්ට දැනෙන්නේ නැත්තම් තමන් මොකකින්ද නිදහස් වෙන්නේ? එහෙම දෙයක් තේරෙන්නේ නැත්තම් එයා එහෙනම් මොකකින්ද නිදහස් වෙන්නේ නේ? කුමකින්ද නිදහස් වන්නේ? තමන්ට දුක්ඛ ලක්ෂණයක් නොතේරෙන්නේ නම් ඔබ කුමකින්ද නිදහස් වෙන්නේ? නිදහස් වෙන්න නම් එයාට නිරන්තරයෙන්ම දැනෙන්න ඕන දේ තමයි දුක්ඛ ලක්ෂණය දැනෙන්න ඕන. ඒකෙන් නිදහස් වෙන්න පටන් ගන්න. දැන් රස්නේ දුක්ඛ ලක්ෂණය දැනෙනකොට ඒකෙන් නිදහස් වෙන්න අපි මොනව හරි වැඩපිළිවෙලක් හදාගන්නවා. විදුලි පංකාවක් AC එකක් දාගන්න ඕනේ. එතකොට බඩගින්නේ දුක්ඛ ලක්ෂණය දැනනකොට ඒකටත් මොනවා හරි ආහාර පානයක් තේපන් සංග්‍රහයක් ඔන්න ගන්නවානේ. කුසගින්නේ දුක්ඛ ලක්ෂණය දැනනකොට. එතකොට මානසික දුක්ඛ ලක්ෂණය දැනනකොට ඒකෙන් නිදහස් වෙන්නත් බලනවා. එහෙමනම් මුලින්ම අපිට දුක්ඛ සත්‍ය කියන එක හොඳට තේරෙන්න ඕන. දුක්ඛ ලක්ෂණය යමක් දුකයි කියලා පේනවා නම් විතරයි යාට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. දුකක් නැත්තම් යාට නිදහස් වෙන එකක් නැහැ. ඉතින් මුල් කාලේදී අපිට හිතුණ පින්නතුණි මේ සමාජ සාධාරණයක් නිසා තමයි අපිට දුක. මේ අපිට දුක වැට් එක නිසා. දැන් ඒක කෙටි කරලා ටින් එක වෙලා බලන්න කොහොම හරි අපිට ටින් එකකුත් අතට දුන්නා නේද? බලන්න ඒකේ නමත් කෙටි කරලා එනකොට නේද? ඒක ටින්. දැන් හැමෝම ටින් එකක් ගන්න ඕන. ඊට පස්සේ ඥාති නිසා යාළුවෝ නිසා මිත්‍රයෝ නිසා, අසල්වාසීන් නිසා, ස්වාමිය නිසා, බිරිඳ නිසා කියලා එක එක්කෙනාට එක එක විදිහට හැදෙන්න පුළුවන්. මේ දුක ඒ නිසයි කියලා. ඒක නිසාද දුක? නෑ. ඒක තමයි ලෝකේ තියෙන අඥානකම කියන්නේ. ලෝකයා හිතන්නේ මේ 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 දේ දුක මේ අය නිසා. මේ රජය නිසා. මේ ඥාති නිසා, ලෞකික මේ අය නිසා කියලා නෑ. අපි සතුටු වෙන්න ඕන. අපි ගාසා තීරයක් නොවී ඉන්න එක ගැන සතුටු වෙමු. එච්චරයි. කොච්චර සතුටෙන් හිටියත් ඊශ්‍රායලයක් නොවී ඉඳීම ගැන සතුටු. ඊශ්‍රායලයේ කොච්චර හොඳට හිටියත් කොයි වෙලාවේ එකක් ඇවිල්ලා පුපුරයිද කියලා බයෙන් ලේරත් වෙලා ඉන්නේ. ඒ ගැන සතුටු වෙමු. අපේ ඉන්න පාලකයන්ට හිතුනොත් මෙහෙම, රටේ නැවතත් යුද්ධයක් තිබුණොත් යුදාධාර වලින් අපිට ජීවත් වෙන්න පුළුවන්, යුද්ධයක් ආරම්භ කරගත්තනම් ෂෝක් කියලා හිතුනොත් කොහොමද වැඩේ? නෑ හාමුදුරුවෝ, එහෙම හිතන්නේ නෑ. එහෙම හිතන්නේ නැති වෙන්නේ කොහොමද? යුද්ධ නැතුව රටට ජීවත් වෙන්න බෑ කියලා හිතපු රටක් මේක. යුද්ධ පවත්වාගෙන ගියා රටේ ජීවන පැවැත්ම සඳහා. ඒ නිසා ඉස්සරහ දිටින් එක අතර දීලා අර වගේ වැඩකුත් ආරම්භ කරලා දුන්නොත් හරිම ෂෝක්. ඇඳසෙල්ල ඉන්න පුළුවන්. දුක් විඳින්නම ඉපදුණු ජාතියක්. සැප ඇලර්ජික් වෙච්ච ජාතියක්. හරිම අවාසනාවන්ත පිරිසක්. එලවත් නැතුව මෙලවත් නැතුව දැවෙන, කෑ ගහන, වැළපෙන, දුක් විඳින පිරිසක්. වෙන රටවල් වල මිනිස්සුන්ට එලව නැතත් මෙලව හරි තියෙනවා. අපේ මිනිස්සුන්ට, අපේ හාමුදුරුවරුන්ට, අපි කට්ටියටම එලවත් නැහැ, මෙලවත් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නපු සොහොන් පෙල්ල වගේ. සොහොන් පෙල්ල කියන්නේ සොහොන් පෙල්ල දෙපැත්තම ගිනි තියලා ඉන්නවා කියන්නේ. මේ පැත්තක් දැවෙනවා, මේ පැත්තක් දැවෙනවා. ඉතින් මිනිස්සුන්ට ලෝකෝත්තර බවකුත් නැත්තම්, ලෞකික බවකුත් නැත්තම් මේ මිනිස්සයා දෙපැත්තෙන්ම දැවෙනවා. ඒ නිසා පින්නතුන්ට විවර වෙලා තියෙනවා ලෝකෝත්තර පැත්ත හරි ලෞකික පැත්ත දැවෙද්දී ලෝකෝත්තර පැත්ත අවබෝධ කරගන්න. දේශකයාගේ උදව්වක් තියෙන්න ඕන බව ඇත්ත. හැබැයි ඒ සමානවම අනිත් පැත්තෙන් උදව්වක් තියෙන්න ඕන. ඔය ඇත්ත දැකලා තියෙනව නේද? හබල් දෙකක් දෙපැත්තට තියෙන බෝට්ටු ඔරුව එහෙම තියෙනවා. එක පැත්තකට දැවැන්ත ශක්තිමත් එක්ක ඇවිල්ලා අනිත් පැත්තට දුර්වලෙක් ආවොත් එහෙම කොහොමද වැඩේ? ඔහොම බෝට්ටු එක තැන කැරකේ. ශක්තිවන්තයාගේ පැත්තට වැඩියෙන් ඇදිලා යනවා. ඒකට ශක්තිවන්තයා කියන කෙනාට කොච්චර ශක්තිය තිබුණත් එයා ශක්තිය දුර්වල කරන්න ඕන අර දුර්වල ශක්තිය තියෙන කෙනාගේ ගානට. එහෙම නැත්නම් දුර්වල ශක්තිය තියෙන කෙනා ශක්තිවන්තයාගේ ගානට ශක්තිය වැඩි කරන්න ඕන. ඔයත්තන්ගේ පැත්ත දුර්වල වුණොත් මං කරන්නේ බෝට්ටුව වෙන දිහාවකට යන නිසා මම ශක්තිය අඩු කරලා සපෝට් එක දෙනවා බෝට්ටුව කෙලින් යන්න. Taman තේරුම් කරගත්තොත් අපේ තියෙන මේ ශක්තිය මදිකම නිසා තමයි අර පැත්තෙන් ශක්තිය අඩු කරලා තියෙන්නේ කියලා තේරුම් අරගත්තොත් ඒやつෝ මීට වඩා ප්‍රඥාව, නුවණ, සතිය, සමාධිය, අවදිය, සම්මර්ෂණ ඥානේ වැඩි කරගෙන බලවත් කරගත්තොත්, ශක්තිමත් කරගත්තොත් අන්න ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් හබල් ගෑමත් උන්වහන්සේගේ ශක්තිය උපරිමය භාවිතා කරනවා. එතකොට ඇත්තගේ ශක්තිය උපරිමය භාවිතා කරනවා, වේගවත් වෙදී යනවා. තේරුණා නේද? වේගවත් වෙදී යනවා. දැන් තේරෙනව නේද පින්නතුන්ට? මේ එක පැත්තක් බලවත් වෙලා දේශකයාගේ පැත්ත විතරක් බලවත් කරලා ශක්තිමත් කරලා කෑ ගහලා දේශනා කරාට වැඩක් වෙන්නේ නැහැ. ඇත්තින්ම කියදොත් ඔය ඇත්තන්ට දේශනාවල් නිමී යෝමන අවබෝධය. දැන් අපි දේශනා කරලා තියෙන ඕන තරම් මියුරේ ධම්මවංස හාමුදුරු ලස්සන සූත්‍ර වලින් ගෙනල්ලා ලස්සනට පින්නතුන්ට කියලා දුන්නා. චාචන්චා හාමුදුරන්ගේ පොට්ටික බැලුවාම ලස්සනට තියෙනවා. පළහර දක්වලා තියෙනවා ලස්සනට. ත්‍රිපිටක ධර්මයේ බැලුවත් ධම්මපදයේ බැලුවත් ඒක ඉතින් තෝරගන්න බෑ. සමහර තැන්වල වැරදි නිර්වචන දීලා තියෙන එක වෙනම කතාවක්. නමුත් ඒක පාලි වචනේ වැරද්දක් නැහැ. අර සිංහල අර්ථ විවරණ දක්වන්න යද්දී තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නැත්නම් ඉතින් රහතුන් ටවුන් එකේ නෑ කැලේ ඉන්නේ කියලා කියනවද නේ? ඒ වගේ කතා කියපු තැන් තියෙනවනේ. ඉතින් ඒවා අනවබෝධයෙන් සිද්ධ වෙච්ච විපරිතතාවයන්. ඔබට තියෙන සත්‍ය අවබෝධ වීමට තියෙන බාධකය ඔබ හිතන විදියට කුමක්ද? බලන්න කියන්න බලන්න ඔබම සම්මර්සණය කළා ඔබ ඔබේ දුක්ඛ සත්‍ය ඔබ දකින්න ඕන. ඔබට තියෙන බාධකය කුමක්ද? එයා පැත්තෙන් හබල් ගහන්න බැරුව එයා නොණ්ඩි ගහ හබල් ගහනකොට අහනවා මෙයා පැත්තෙන් ශක්තිවන්තයා ඇයි ඔබට හොඳින් හබල් ගහන්න බැරි? ඒකට හේතුවක් තියෙන්න බෑ. මං උදේට කාලා නෑ. මට මේ දවස්වල උණ ඉම්බිරිසාව. ඒව නැත්තම් මගේ මේ අතක් උලුක් වෙලා තියෙන්නේ. අතේ කැක්කුමක් තියෙනවා. එහෙම නැත්තම් මට මේකට ශක්තිය නෑ. ඒක නැත්තම් මට මේක හුරු නෑ. මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. ඒ වගේ පින්නතුන්ට සත්‍ය අවබෝධයට බාධාව කුමක්ද ඔබෙන්ම විමසලා බලන්න. ඔබම ඒක හඳුනා ගන්න. සත්‍ය අවබෝධයට පිවිසීමට බාධාව කුමක්ද? විවිධ හේතුන් තියෙනවා විවිධ උදවියට කියන එකයි මගේ හැඟීම. එහෙමනේ එකම බාධාවක් නෙමෙයි හැමෝටම තියෙන එක එක බාධාවල් තියෙන්නේ. එක්කෙනෙකුට බාධාවත් දෙකක් තුනක් විතරක් වෙන්න පුළුවන්. තව එක්කෙනෙකුට බාධා තව සිය ගාණක් දහස් ගාණක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දවසින් දවස එක එක බාධාව අඩු කරනවා. තේරුණාද? එක එක බාධාව දවසින් දවස අඩු කරනවා. ඒ නිසා දවසින් දවස දෘෂ්ටි සෝදනයක් කරනවා. දවසින් දවස දෘෂ්ටි සෝදනයක් කරනවා. දවසින් දවස දෘෂ්ටි සෝදනයක් කරනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගැනීමේ සිල්වත්කම ප්‍රගුණ කරන්න ඕන. තේරුණා නේද? දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරන්න ඕන. ඒකම තමයි ආර්යකාන්ත සීලයට පැමිණෙන්නේ. ආර්යකාන්ත සීලය කියන්නේ ඒකට. සීලබ්බත පරාමාස නෙමෙයි ආර්යකාන්ත සීලය කියන්නේ. දවසින් දවස සමාදන් වෙවි සමාදන් වෙවි ආයි කැඩෙනවා ආයි සමාදන් වෙන එකක් නෙමෙයි ආර්යකාන්ත සීලය. නොකැඩෙන එකක් ඒක. නොබිදෙන එක. ආර්ය සීලය. පින්නතුන් ලෞකික හා ලෝකෝත්තර පරාසයන් දෙක හඳුනාගෙනද තියෙන්නේ නිවැරදිව නිර්වුල්ව? එතකොට අපේ ට්‍රාන්ස්ෆර් එක කොහාටද වෙන්නේ කියලා අපි දන්නවනේ. අපි ඉන්න තැන තේරුම් ගත්තා නම් අපි ඊළඟ ට්‍රාන්ස්ෆර් එක කොහාටද තියෙන්නේ කියලා තේරුම් කරගන්න ඕන. දැන් රටකට හරි පළාතකට හරි අපි සංක්‍රමණය වෙන්නයි යන්නේ. එතකොට මේක තේරුම් ගන්න ඕන. අපේ සංක්‍රමණය ලෝකෝත්තර භවින් ලෞකික භවින් ලෝකෝත්තර භවට. එතකොට මේ ලක්ෂණ දෙකේ වෙනස හඳුන ගන්න ඕන. පරිවර්තනය වෙන ආකාරය හඳුන ගන්න ඕන. කොහොමද නිර්වාණ ලක්ෂණ ස්වාමීන් වහන්සේත් පැහැදිලි කර ආර දේශනාවේදී අපි පැහැදිලි කරලා තියෙන නිර්වාණ ලක්ෂණ. ඒ ශුන්්‍යත ලක්ෂණයක් තියෙනවය. අපනිහිත ලක්ෂණයක් තියෙනවය. ඒ නිරෝධ ලක්ෂණයක් තියෙනවය. ඒ නිර්වාණ ලක්ෂණයක් තියෙනවය. එහි අකාලික ලක්ෂණයක් තියෙනවය. එහි අවේදීත ලක්ෂණයක් තියෙනවය. ඇයි මේ තැනට එන්නේ? අපි මේ තැනට ආවොත් අපේ මනස විඳින විඳවන එකෙන් නිදහස් වෙලා සැනසීමක් ලබනවාය කියන අවබෝධය නිසා. මතක තියාගන්න ඕන ඔය පැත්තෙන් හබල් ගහන වේගයට තමයි මේ පැත්තෙන් හබල් ගහන්නේ. ඔය පැත්ත ශක්තිමත්ව හබල් ගැහුවොත් තමයි මේ පැත්තෙන් ශක්තිමත්ව හබල් ගහන්නේ. එහෙම නැතුව මේ පැත්තෙන් විතරක්ම ශක්තිය යොදවලා හබල් ගැහුවොත් බෝට්ටුව එක දිශානතියකට යන්නේ නැහැ. ඇයි අපිට නිර්වාණය අරමුණු නොවෙන්නේ? ප්‍රශ්නාර්ථය. ඔයාට තේරෙන විදිහින් කියන්න සංඥාංශ බෑදලි කරලා දෙන්න. ඔයත් ඉස්සෙල්ලා කියන්න බලන්න තේරෙන විදිය. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එහෙම කරගන්න අමාරු. හා? තව කියන්න බලන්න හැමෝ. අපිට පින්නතුනේ මේක අවබෝධ නොවෙන්න හේතුව රූප උපාදානය නිසා, වේදනා උපාදානය නිසා, සංඥා උපාදානය නිසා, සංකාර උපාදානය නිසා, විඥාන උපාදානය නිසා. නිර්වාණය අරමුණු වෙන්න ඕන තැන වෙනම කහල ගොඩකින් පිරিলা දෙන්නේ. ඒ කහල ගොඩ ඉවත් කරගන්නේ නැතුව ඒ ඇහැ පෑදෙන්නේ නැහැ. දැන් සංස්කාර කියන එක අපි කියමුකෝ ඇහේ හැදුනොත් අපි ඒකට කියමු සුදමතු වුණා වගේ කියලා. ඇහේ සුදමතු වෙලා තියෙනවා. එතකොට සුද අයින් කරගන්නකම් ඇහැ පේන්නේ නැහැ වගේ. තේරුණානේ? ඇහැ පේන්නේ නැහැ වගේ. වලාකුලින් වැහුණාම ඉර පේන්නේ නැහැ වගේ. එතකොට මේ රූප උපාදානය නිසා වේදනා. එතකොට අපි දන්නවනේ සංගිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ වගේම දුරු කරන්න ඕනත් පංච උපාදානස්කන්ධය කියලා අපි ධර්මයෙන් හැමදාම ඉගෙන ගන්නවා. රූප උපාදානය නිසා, වේදනා උපාදානය නිසා, සංඥා උපාදානය නිසා, සංකාර උපාදානය නිසා, විඥාන උපාදානය. මේ ඔළුවේ තියෙන දෙයක් එක එක වෙලාවට විඳින්න විඳවන්න අපි උපාදාන කරගන්න දේවල්. දැන් මේවායින් මේ පහෙන් අපි අල්ල ගන්නවා මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතවිලි ආදිය ලබා ගන්නවා. එතකොට මේ හැම දෙයක්ම අපි අල්ලන්නේ රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදාන කියන මෙන්න මේ ආකාර පහේ පංච උපාදානස්කන්ධයෙන්. එතකොට සංගිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි, නිර්වාණය දකින්න බැරි එකම බාධාව, එකම හිරිහැරය, එකම කරදරය පංච උපාදානස්කන්ධය. අපට සත්‍ය අවබෝධ කරගන්න බැරි නොහැකියාව තිබෙන්නේ උපාදාන පහ නිසාමයි. එහෙමනම් පංච උපාදානස්කන්ධේ දුරු කරන්න ඕන. රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඥාන උපාදානේ දුරු කරන්න ඕන. ඔබ එහෙම දුරු කරනවද? ඒ කියන්නේ රූපේට තියෙන තණ්හාව, ආශාව දුරු කරන්න ඕන. රූප උපාදානය, ඇස්වල තියෙන රූපයට, ශබ්ද රූපයට, ගන්ධ රූපයට, නේද, රස රූපයට, ඒවයින් රූප එනවා කියලා තේරෙනවනේ. වේදනා, ස්පර්ශ රූපයට, සංකල්ප රූපයට රූප උපාදානයක් තියෙන්නේ. දැන් ඔබේ ජීවිතයේ කියලා ඔබ අල්ලගෙන ඉන්නේ මොකද්ද? ඒ රූප උපාදානය. self image කියන්නේ ඒකට නේද? ආත්ම ප්‍රතිරූපය කියලා කියන්නේ. ඒකත් රූප උපාදානය නෙවෙයිද? තමාට තමන් පිළිබඳව තියෙන ප්‍රතිරූප කියලා බලන්නේ වචනෙම තියෙනවා. ප්‍රතිරූපයක් තියෙන්නේ. එතකොට තමන් කියලා අල්ලගෙන තියෙන්නේ මේ ප්‍රතිරූපයක්. මේ මෙතන ඉන්නවන යම් පිරිසක් 100ක් ඉන්නවන 100ක්. ඒ 200ක් ඉන්නවා 200ක්, 1000ක් ඉන්නවා 1000ක්. ඒ අතර කෝටියක් ඉන්නවා නම් කෝටි 800ක් ඉන්නවා නම් මේ කෝටි 800ටම ප්‍රතිරූප 800ක්. ඒක රූප උපාදානය. රූප උපාදානයක් කියවහම පින්නතුන්ට හරි ලේසියෙන් වටහා ගන්න පුළුවන් හොඳ තැනක් මම පාදලා දෙන්නම්. රූප උපාදානයක් කියලා කිව්වහම පින්නතුන් එතන වේදනාවෙන් තොර තැනක් නෙමෙයි. රූපය තියෙනවා නම් එතන වේදනාව තියෙනවා. රූප උපාදානය එතන තියෙනවා නම් සංඥා උපාදානය එතන තියෙනවා. සංකාර උපාදානයත් එතන තියෙනවා. විඥාන උපාදානයත් එතන තියෙනවා. ඔන්න ලේසි දැන් ටිකක් ඕනකක් තේරුම් කරගන්න. එහෙමනම් යම් උපාදානයක් යම් තැනක ප්‍රබල වේද ඒ ප්‍රබල වෙන තැන අනිත් උපාදාන හතරක් එක්කාසු වෙනවා. ඒක රාශී වෙනවා කියලා හඳුනගන්න. එහෙනම් එකකින් නිදහස් වීමෙන් සියල්ලගෙන් නිදහස් වෙනවා. එකක බැඳීමකින් සියල්ලටම බැඳී යනවා. එසා පංච උපාදානස්කන්ධික ධර්මයන් හඳුන්වා දෙන කල්හි ධර්මයේදී කියා දෙන්නේ අවිනිර්භෝගික ධර්ම වෙන් කළ නොහැකි ධර්මතා හැටියට. දැන් නිවස කියන කාරණේ ගන්න කල්හි සියල්ලම එකතු වුණු තැනට ලැබෙන දෙයක්. වහලා හරි නැත්තම් ඒකට නිවස කියන්නේ නැහැ. බිත්ති නැත්තම් ඒකට නිවස කියන්නේ. ඒ වගේ තමයි මේක වෙන් කරන්න බෑ. පංච උපාදානස්කන්ධය කියන කරුණු කාරණා එක කාරණේක සම්පින්ඩනය. එයිසයි එක කාරණයක් නිරෝධ කිරීමෙන් සියල්ල නිරෝධ කරන්න පුළුවන්. එක කාරණයක එළඹ ගැනීමෙන් දැන් මම පින්නතුනි මට නිරෝධ වෙන්න බැරුව මම එළඹගෙන හිටියේ සංඥා උපාදානයක හිටියා. මොකද සංඥාව? ඔව් මං විසින් දකින්න ඕන. මට මේක දකින්න පුළුවන්. වීරිය කියන එක සංඥාව කරගෙන වීරිය පදනම් කරගෙන මගේම ඔළුවේ හයිය යොදාගෙන දැන් මේ මමම දකින්න උත්සාහ කරනවා සත්‍යය. හයිය හත්තිය තිබ්බට ඕනකම තිබ්බට එහෙම කරගන්න පුළුවන් එකක් නෙමෙයි. සල්ලි තිබ්බට බල පුළුවන්කාරකම් තිබ්බට බුදුහාමුදුරන්ගේ සහලේ ඥාතියා වුණාට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. පොත් ගොඩක් කියෙව්වට පොත් මතක තියාගත්තට කටපාඩම් කරගත්තට දකින්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක මහා පුදුම ගැළපීම් සම්භාරයක් එකට එකතු වෙන තැනම අවබෝධ කොට පසක් කරගන්න දේවල්. ඔය පුරසාරමට බණ කියන හාමුදුරුවන්ට නම් ලේසි වෙන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ දන්නේම නැතුව කීර්ති ප්‍රශංසාවලට බැඳෙනවා. ලාභ සත්කාරවලට බැඳෙනවා. නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ආයි ඒකෙන් ඉදිමුණාට පස්සේ බහිනව නෙමේ පල්ලෙහාට. දේශපාලඥයෝ වගේ තමයි ඊළඟට. ඊට පස්සේ ඉතින් ඒකටම තියෙනවා. ඒක වංචනික ධර්මයක් හැටියට ලාභ සත්කාරය ලැබෙන්නේ හිමින් බිම බලාගෙන යනකොටයි කියලා තේරෙනකොට දිගටම බිම බලාගෙන යන්නම පටන් ගන්නවා. ලාභ සත්කාර ගරු සත්කාරය හම්බ වෙන්නේ පාත්‍රයේ කරෙල්ලන් යනකොටයි කියලා තේරිච්ච ගමන් දිගටම කරෙල්ලන් යනවා. ලාභ සත්කාර ගරු සත්කාර වැඩිපුර හම්බ වෙන්නේ මොකවත් මං සල්ලිවත් පරිහරණය කරන්නේ කියන තත්ත්වයේ ඉන්නකොටයි කියලා තේරෙනකොට ඒක දිගටම අල්ලනවා. මටත් බැරිද තව සෙක්‍රටරි කෙනෙක් දාලා නේද වෙනියට ඔක්කොම ටික කරන්න කියලා මං සල්ලි අල්ලන්නේ නැහැ කියලා ඉන්න මට පුළුවන්. ඒක මා ලොකු වැඩක් නෙවෙයි. ඈ ආමුදුරු සල්ලි අල්ලන්නේ මම අල්ලන්නේ. ඒක ලොකු බිස්නස් කාරයෙක් එක්ක සල්ලි අල්ලන්නේ. උන් නිකන් අත්තන් ගන්නවා විතර කවදාවත් සල්ලි අල්ලන්නේ නැහැ. ඒගොල්ලන් යව්වාම ආමුදුරු මට 750ක්වත් අල්ලපු කාලයක් මතක නැහැ කියලා කියනවා. ඒ වෙනිකන් ලෝකාට ඔබ ඌවට රැවටෙන්න එපා. පත්තර කොලයක් ඇල්ලුවත් එකයි මුදල් කොලයක් ඇල්ලුවත් එකයි එහෙනම් ඉතින් පත්තර කොල අල්ලන්නත් බෑ. මොකද පත්තරෙත් වටිනාකමක් තියෙනවානේ. ඒ දවස්වල අපිට සල්ලි අල්ලන්න එපා කියලා අපිට දෙනවා මේ බස් සීසන් එක. ඉතින් සීසන් එකෙත් ගහලා තියෙන්නේ මොකද්ද? සීල් එක ගහලා, රාජ්‍ය සීල් එක ගහලා මේක වටිනාකම රුපියලයි, මේක වටිනාකම 150යි, මේක වටිනාකම රුපියල් 10යි කියලා ඔහම තියෙනවා. ඉතින් මම බස් එකේ යද්දි hina vivi යන මොන විහිළුවක්ද මේ ලෝකයක් කරන්නේ? ඈ අර රුපියල් කියන එක නැතුව ඒකම වෙන කෙනෙක්ට චෙක් එකක් වගේ හම් වෙලා තියෙනවා. ඒක බස් එකට දුන්නාම යන්න පුළුවන්. අමාර බස් කන්ඩක්ටර්ලට ඕක CDP ගෙනාට උනත් දැක්කහම කේන්තිත් යනවා. මිනිහා යනවා යන්න ඕක දමන ගහලා. ඕන්නේ කියලා. ඇයි ඕකේ අස්සම් කරන්න ඕන, ලියන්න ඕන, මේක කරන්න ඕන. ඒකට මාරු දෙන්න විදියකුත් නැහැ. ඒ පස්සේ තියෙනවා. ඉතින් විකාර ලෝකයක් වෙන්නතොනේ. ඔය ඇත්තන්ට ඕන එහෙම පැහැදීමක් ඇති කරගන්න ඕන. අපේ මිනිස්සුන්ගේ පැහැදීම ඇති කරගන්න නම් එච්චර අමාරු නෑ. පැහැදෙන විදිය තේරුම් කරගත්තාම ඉවරයි. ඉතින් මටත් අමාරු නෑ පාත්‍රයක් අර ඉල්ලන් ඉන්න එකවත්, එමෙතිස්සම බිම්බලාගෙන යන එකවත්, ඈ සෙරප්පුන දා යන එකවත් මට කිසිම අමාරු නෑ. ඕගොල්ලෝ මං යන පාර හොඳට අතු ගාලා දෙනවා නම් සෙරප්පු දාන්නෙම නෑ. සද්ධර්මයේ පැහැදීම, සද්ධාව කෙරෙහි පැහැදීම මට අවශ්‍ය කරන්න පිනුතුන්න සද්ධර්මයට පැහැදීම ඇති කරන්න. මට පැහැදීම ඇති කරගන්න මං උත්සාහ කරන්නේ නැහැ. එහෙම කරදරයින වැඩි පැහැදීම ඇති කරගත්තාම නිදහස නැති වෙනවා. මට පැහැදීම ඕනේ නැහැ. මම මගේ පාඩුවේ මම ජීවත් වෙන්නම්. මට පැහැදුනත් පැහැදෙන්නත් එපා, පැහැදෙන්නත් එපා. දෙකම කරන්න එපා. දෙකම කරදරයක් නේ. අපහැදුනාම නිකන් වපරහින් බලනවා. පැහැදුනාමත් ඒක නිකන් එක විදියක බලනවා. ඔබ සද්ධර්මයට පහදින්න. අපි පැහැදෙනේ පින්නතුනේ පුජ්‍යලයන්ට නෙමෙයි, සද්ධර්මයට. අපි හොයාගෙන ගියේ පුජ්‍යලයෝ නෙමෙයි. කියන දේ සද්ධර්මය. පන්නරේ සද්ධර්මය වාගෙන යන සත්‍ය සවාගෙන යන එකට කියනවා කින් සච්ච ගවේසි, කින් කුසල ගවේසි. ඉතින් ඔකට සෑහෙන මොලයක් ඕන. ඔය ඇත්තට මොලේ තියෙනවද? ඔය ඇත්තට මොලේ තියෙනවා. මොලේ නැත්තේ නෑ. ඔය ඇත්ත වෙන අයට වඩා සෑහෙන දුරට පාවිච්චි කළාක් තියෙනවා. ඒක නිසා තමයි මේ බණ ටිකක් ඇවිල්ලා අහගෙන ඉන්නේ. නැත්තම් මේ වගේ නිකන් සංකීර්ණ කතාවක් අහගෙන ඉන්නේ නැහැ. යම්කිසි ශක්තියක් නැත්තම් යම්කිසි දරා ගැනීමේ ශක්තියක් තියෙන නිසා තමයි, යම් රසවින්දනයක් තියෙන නිසා තමයි ඕක අහගෙන ඉන්නේ. තේරුණානේ? දිසාවක නොපවතින, හැඩයක් නැති, ලක්ෂණයක් නැති, ශුන්්‍යත ලක්ෂණයේ තියෙන, කිසිවකට නොබැඳුණු, ආසාන කරන නොබැඳුණු ලක්ෂණයේ තියෙන, නිරෝධ ලක්ෂණයේ තියෙන, අකාලික ලක්ෂණයේ තියෙන මේ ශාන්තිමත් ස්වභාවයට පරිවර්තනය වෙනකන් උඩින් අහන්න වෙනවා. ඒක ඇති කරගන්නට මාර්ග පෙන්වලා තියෙන්නේ. සෝවාන් මාර්ගඵලයක් ලබන්න, අනිකුත් මාර්ගඵල ලබන්නත් මෙන්න මේ හතර වර්ධනය කරන්න ඕන. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්ති මේ හතර තමයි පුරන්න ඕන. මේක ආනන්ද හාමුදුරුවෝ කියන දෙයක් නෙමෙයි, බුදු හාමුදුරුවෝ දේශනා කරන සියලුම ස්වාමීන් වහන්සේලා යතිවරයන් වහන්සේලා දේශනා කරන මාර්ගය මේකම තමයි. නුවණින් සුනාත අහන්න ඕන, ධාරේත දරා ගන්න ඕන, චරාත හසුරවන්න ඕන. තමන් අවිද්‍යාවෙන් හදාගත්ත ආත්ම ලක්ෂණය ඒ ආත්මයක් නැත, සත්වේ පුජ්‍යලෙක් නැත කියන ලක්ෂණය තමයි ලෝක යථාර්ථය. ඒ යථාර්ථය එහෙම තීද්දී නමුත් මෙතන ආත්ම ලක්ෂණයක් හදලා තියෙනවා. එහෙමනම් ඒ ආත්ම ලක්ෂණය අවිද්‍යාවෙන් හැදුනේ. ඒ අවිද්‍යාත්මක ලක්ෂණය දුරු වෙනකම් මේ අවිද්‍යාව මිනින්න ඕන, දුරු කරන්න ඕන. පුජ්‍යල ලක්ෂණය පරදවා නිරෝධ ලක්ෂණය, පුජ්‍යල ලක්ෂණය පරදවා ශාන්ති ලක්ෂණය, පුජ්‍යලයේ ලක්ෂණය පරදවා නිර්වාණ ලක්ෂණය මතුවෙන්න ඕන. ඉතින් පින්නතුනි බුදු කෙනෙක් හිතනවා මේ දහම අනේ මිනිස්සුන්ට තේරේද? තේරේද? මේ දහම මිනිස්සුන්ට තේරෙයිද කියලා ලෞතර බුදු කෙනෙක් කල්පනා කළා. ඉතින් ඇත්තටම තේරෙන්නේ නැහැ. ආචාර්යවරු ඕන තරම් ඉන්නෝ, මහාචාර්යවරු ඕන තරම් ඉන්නෝ, දහම් පාසල් ආචාර්යවරු ඕන තරම් ඉන්නෝ, මහා පඬිවරු ඕන තරම් ඉන්නෝ, ත්‍රිපිටකාචාර්යවරු විනයාචාර්යවරු ඉන්නෝ ඕන තරම් ඉන්නෝ, බෑ අවබෝධ වෙන්නේ නැහැ. ඒ වුණාට අඩුවක් නැතුව නොදැක්කත් දැක්කා වගේ කියන අය, තමන් නොදැක්කත් අනුන්ගේ මාර්ගඵල විනිශ්චය කරන අය ඕන තරම් ඉන්නවා. ඒ තමයි මෝඩකමේ, අඥානකමේ, ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියපු අඥානකමේ ලක්ෂණ. ඒ නිසා මෙතෙන්දි මේ මම දැක්ක කියලා මම කියන්නේ නැහැ කොයි වෙලාවකවත්. මම දැකපු එකෙන් ඔය ඇත්තන්ට ඇති වැඩකුත් නැහැ. ඔය ඇත්තන්ට වැඩක් තියෙන්නේ ඔය ඇත්ත දැක්කොත්. මාත් එමය ඒ කාලේ හිතන්නේ. මට අනුන්ගේ දැක්මෙන් මට වැඩක් නැහැ. එයාගේ සැනසීම එයා නිවිදින්නේ. තේරෙනවද? අනුන්ට වාහනයක් තිබ්බා මට වැඩක් තියෙනවද? මට වාහනයක් තියෙනවද? මට වැඩක් තියෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අනුන්ට තියෙන අවබෝධය පිළිබඳව ඔබට පහදින්න ඕනත් නැහැ, අපහදින්න ඕනත් නැහැ, වැඩකුත් නැහැ. තමන්ට අවබෝධය, තමන්ට තියෙන දේ ගැන සැලකිලිමත් වෙන්න. පුජ්‍යලේ මාර්ගඵල නොලබන බවත්, පුජ්‍යලේ සත්‍ය අවබෝධ නොකරන බවත්, අවබෝධ කරගත්ත කෙනා තුල පුජ්‍යලේ නැති බවත් හැමදාම අපි කියාපානවා. ඒ නිසා මම මේ අවබෝධ වුණු කෙනෙක් කියලා කියන්න උත්සාහ කරන එකක් නෙමෙයි. මාව අවබෝධය තියෙනවද නැද්ද කියන එක පැත්තකට දාලා අවබෝධයක් ගැන මම ඔබට කියා දෙනවද නැද්ද කියලා බලන්න. තේරුණා නේද? අවබෝධයක් ගැන කියා දෙනවද නැද්ද කියලා බලන්න. ඒකයි වැදගත්. ඉතින් සම්මුති පරමාර්ථ ලෞතරා බුදු කෙනෙක් පටලවා ගත්තේ නැති නිසා උන්වහන්සේ සම්මුති වශයෙන් ඊතා ජේෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ ලෙස වැඩ හිටියා. ඒ නිසා උන්වහන්සේ වැඩ හිටි හැම ආරාමයක්ම ඒවකට මුදලින් කෝටි ප්‍රකෝටි ගාණක්. ඒ කාලේ 18 කෝටියක් කියන්නේ කොච්චරද නේද? අද කාලේ 18 කෝටියකින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ කාලේ මිනිහෙක්ගේ වැටුප කොහොමද? එහෙම ගණන් හදලා බැලුවම පුදුම දේවල් ඒවා. මහා විශාල දේවල්. ඉතින් ඒ නිසා සම්මුති පරමාර්ථ බටලව ගත්තේ නැහැ. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් ආදාහනය කරද්දිත් කොහොමද ආදාහන කටයුතු වෙන්න ඕන කියලා ඇහුවාම සක්විති රජ කෙනෙක්ගේ කරනවා වගේ කරන්න කියලා කිව්වා. හැබැයි වෙලාව ඕන නම් කියන්න තිබුණා ආනන්ද මේක මේ කුණු ශරීරයක් වන්න ඔය කොහට හරි දාන්න කියන්නේ. එහෙම කියන්නේ නැහැ. සම්මුති පරමාර්ථ පටලව ගත්තේ නැහැ. සම්මුතියකින් යම් ගෞරවයක් ලැබී සුදුසු කෙනෙක් නම් ඒ ගෞරවය එතන ලබන්න කියලා කියන්නේ. පැහැදිලි නේද? ඉතින් බෝට්ටුවේ දෙපැත්ත මහ බල් ගහන්න ඕන. හැමදෙස්සෙම එහෙමයි. නැත්නම් ඒක පැත්තකට අදිනවා. ඔය පැත්තත් දිරියෙන් එන්න ඕන. ශක්තියෙන් එන්න ඕන. ප්‍රශ්න අහන නව අවුරුද්දේ තියෙන ගැටලු අහන්න. ඔබේ අවස්ථාව මේක ඔබේ දේශනේ මගේ දේශනේ නෙමෙයි. මට දේශනා කරන්න එකම එකදු වචනයක්වත් නැහැ. ඔබට දේශනා කරන්න වචනයක් නැහැ. මොකද මම වචන අතහැරලා ආපු ගමනකනේ ඉන්නේ. ඒක මං ගැන කියාපාන කියන දෙයක් නෙමෙයි වින්නුතුනේ. මං කියන කියාපාන නම් මල් ළඟ ඉමේජ් එකක් ඔබට මවන්න එපා. මෙතන ඉමේජ් එකක් නැහැ. ඔබට මේ ගමන එන්න පහසු වෙන්න අත දීමක් කරන්නයි. මං උඩ ඉඳන් පල්ලෙහාට ලනුවක් දාන්නේ මං උඩ ඉන්න බව අඟවන්න නෙමෙයි. ඔබට පල්ලෙහා ඉඳන් උඩට එන්න. එතකොට මේ වචන අත්හැරලා ගියපු ගමනක් තියෙන්නේ වෙනතුනේ. මේ වචන නැහැ. දැන් මම කතා කරු මම ඔයත්තට බණක් කියන්න ඕන. මම බලමු මොනවද කියන්නේ. උගන්වනවා නම් උගන්වන්න තියෙන දෘෂ්ටියක් සංකල්පයක් වශයෙන් දෙන්න තියෙනවා නම් ඒ සංකල්පයක් සංකල්පනාවක් දෙන්න තියෙන්නේ. ඉතින් මොනවත් ඔය ඇත්තට කියාපාන්න මල්ලගේ ඇත්තටම වචනයක් නැහැ. කියාපාන දර්ශනයක්වත් කියාපාන ආගමක්වත් කියාපාන කිසි දෙයක් නැහැ. ඇයි නැත්තේ? ඒ තමයි පින්නතුනේ නිරෝධ ලක්ෂණ. ඒ තමයි අපනිහිත ලක්ෂණ. ඒ තමයි නිර්වාණ ලක්ෂණ. ඒ තමයි අකාලික ලක්ෂණ. එතෙන්ට ආවම කිසිම වචනයක් නෑ. වචන කාලිකයිනේ. එතන අකාලිකයි. කාලයෙන්තර වචන තියෙනවද? කොහේ හරි කාලයකට අහු වෙනවා ඒ වචන. කාලේ ගලාගෙන යම. මේ වචන කියලා දෙයක් නෑ පින්නතුනේ. සමහර වචන තියෙනවා වචනේ වෙන එකක් අර්ථේ වෙන එකක්. තමන්ගේ ගෙදර මිනිස්සුන්ට සමහර උදවිය කියන්නේ ඒයි කියලා. දැන් ඒයි කියන්නේ වචනයක්ද? ශබ්දයක්. නමුත් සමහරලාට තමන්ගේ නෝන වෙන්න පුළුවන්, සමහර මහත්ය වෙන්න පුළුවන්. ඔය ගම්වල එහෙම නම් කතා කරන්නේ ඒයි මෙහෙනකෝ. කිව්වහම ඒ දන්නවා එයා මේ ආවල් කෙනාට එන්න කිව්වේ කියලා. අන්න ආච්චම්ම තිනා වෙනවා. එහෙම කියනවා නේද? මාත් එහෙම නේද කියන්නේ? ඔව් 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 ඔව්. නෝනත් සමහරලාට එයි. අර ලුණු බන් 100ක් අරන් එනවා කියලා කිව්වහම දැන් නම් ලුණු ගේන්න කිව්වොත් රණිල් වික්‍රමසිංහගේ මාතෑ ගෙදර ගිහින් තමයි අරන් එන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේ ඉතින් ඒ වගේ මේ හිතනවා නේද? අපේ ජනතාව හිතාගෙන ඉන්නේ දේශපාලනයේ විසින් අපිට කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න කොහොම දීලා අපිට සාතු සප්පායම් කරන්න ඕන කියලා. ඊළඟට බනහන් එන දායකයෝ හිතාගෙන ඉන්නේ ඔන්න අපි ඇවිල්ලා වාඩි වුණා දැන් අපි නිවන් දක්වලා ගෙදර යවන්න ඕන කියලා. මේක මාරු පුදු වැඩක් ඈ. එහෙම එකක් වෙන්නේ නැහැ. හැම රටකම දුෂ්කරයි. හැම රටකම හරිම අමාරුයි. අපේ මිනිස්සු නිකන් ගණන් හදලා අර රටේ නම් ඩොලර් මෙච්චර හම්බ වෙනවා මෙච්චර හම්බ වෙනවා ගිහිල්ලා බලන්න ඕනේ ඒ ඩොලර් ටික අරන් ඒ රටේ ජීවත් වෙන්න තියෙන අමාරුව. ඈ ඒ ඩොලර් 10ක් මෙච්චරයි ගන්න. ඒ බන් එකක් ඩොලර් 5ක් විතර වෙනවා. එතකොට එපා වෙනවා 10000 ඩොලර් 150 200ක් අම්මුණත් වැඩක් නැහැ. ඈ එනිසාවෙන් තමන් ලද දෙයින් ලද පමණින් සතුටු වෙලා මේ මොහොතේ ඔබේ සම්තෘප්තියෙන් ඉඳගෙන අපි කියන්නේ තමන්ගේ හීන අභියෝග ප්‍රාර්ථනාවන් වලට මේ යන්න එපා කියලා. දහම පෙරටු කරගෙන මුල් කරගෙන ගමනක් ගියොත් ඔබ සාර්ථකයි. එච්චරයි. දහමට අංක 1 දෙන්න, දහම අවබෝධ කරගන්න අංක 1 දෙන්න, දහම මුල් කරගෙන ජීවිතය ගත කරන්න. ඒක නේද අපි ගන්න ඕන දහමින් හැමතිස්සෙම. බුදුහාමුදුරන්ගේ දීපු උපදේශයට අනුව ඒක තමයි ඇත්ත. ඔබේ ජීවිතයේ අංක 1 මොකද්ද කියලා හෙවොත් නෝනද දහමද? දහම වෙන්න ඕන. ඈ මාත්‍යද දහමද? ධර්මයේ වෙන්න ඕන. ඈ ආර්ථිකයේද දහමද? දහම වෙන්න ඕන. දරුවෝද දහමද? දහම වෙන්න ඕන. ජාතියද දහමද? දහම වෙන්න ඕන. ජාතියනේ මේක. දේශපාලනයේද දහමද? අංක 1. ඒක නම් දේශපාලනේනේ. අප්පච්චියෝ මේ ජීවිතේ පැත්තකට දැම්මත් ඒක පැත්ත. දහම, දහම 1. දේශපාලනේ නෙමෙයි ඒක. ඒක මේ කාලෙට ඒ කාලේට කරන්න පුළුවන් හොඳම මිනිස්සයා හොයලා ඕ දෙන්න එච්චරයි. ඒ කාලේට ඒක කල්පනා කරලා මේ කාලේට මේ කරත්තය ඇදගෙන යන්න පුළුවන් මේ මිනිස්සයට මේ වාතාවරණය අනුව. ඉතින් මේ මොහොතේදී මේ කරත්තය ඇදයි යන මිනිස්සයා මේ මට්ටමින් හරි ඇදයි යන එක ලොකු දෙයක්. 1500 හරි තෙල් තියෙන එක ලොකු දෙයක්. තේරෙන්නේ මේ මහරි ජීවත් වෙන ලැබෙන එක ලොකු දෙයක්. ඒ කාලේ තියාගන්න ඕන. වචන වලට රැවටෙන්න එපා. වචන පිළිගන්න එපා. වචන වල තියෙන ඒවයි සමහරලාට අනිත් පැත්තම වැඩේ කරන්නේ. අර ඔය සෙලෙන්කි කියන ජනාධිපතිතුමා රට බාර ගන්න ගිහිල්ලා තියෙන්නේ මේ රට කවදාවත් මං යුද්ධයක් ඇති වෙන්නේ නැති රටක් කරනවා කියලා තමයි මිනිහ පොරොන්දු දීලා තියෙන්නේ. ඒ කියන්නේ නේටෝ එකට බැඳිලා යුද්ධයක් නැති වෙන්න විදියට මං හදනවා කියන වගේ එකක් ප්ලෑන් එකක් ඇතුලේ තියෙන්නේ නැතේ. දැන් කිව්වේ මොකද්ද? කවදාවත් මේක යුද්ධයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. කොරේ මොකද්ද? රටව නැති කරලා දැම්මා. තේරුණා නේද? රටක නැති කරන දැම්මා. ඉතින් ඒ වගේ මේ ලෝකයේ අමුතු ප්‍රකාශ අමුතු දේවල් කියන මිනිස්සු ඉන්නෝ විහිළුකාරයෝ ඉන්නෝ රැවටෙන්න එපා. තේරුණා නේද? ඈ අහවල් කට්ටිය දාගත්තා නම් හොඳයි. මෙච්චර කාලයක් දැන් පන්තලේ හාමුදුරුව ලොක්ක කරලා හිටියා වැඩේ හරියන්නේ නැහැ. දැන් ඇබිත්තයා මහාන කරලා නායක හාමුදුරු කරමු කියන වගේ තත්ත්වයකත් ඉන්නව මිනිස්සු. අනේ අනිච්චං දුක්ඛේ සංසාරේ. ඔව් ඡන්ද දායකයොත් එකයි ඡන්ද ඉල්ලන මිනිස්සුත් එකයි. ඌනෝ ගම්මෝ පූදජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ පුදුම අවාසනාවන්ත පිරිසක්. ඒ නිසා හොඳට මිනිස්සුන්ගේ වචන කියවන්න හැකියාවක් තියෙන්න ඕන. ගැඹුරින් කියවන්න හැකියාවක් තියෙන්න ඕන. සුන්දර වචන වගේ ප්‍රකාශ කරන අසුන්දර දේවල් තියෙනවා. අසුන්දර වගේ කතා කරන සුන්දර දේවල් තියෙනවා. තේරුණානේ? ඒ වගේ හරි පරිස්සම් වෙන්න ඕන. කිසිම මිනිසෙක් මේ රට හදන්නම නෙමෙයි එන්නේ හැමෝම එන්නේ බලය අල්ලගන්නයි සදාකාලික ඉන්න පුළුවන් නම් ඉන්න බලන්නයි කීයක් හරි හොරගම් කරගන්න පුළුවන් නම් හොරගම් කරගෙන අවුරුදු 5-6 පැන ගන්නයි දේශපාලනය කියන්නේ රටපාලනය කිරීම නෙමෙයි දැන් මේ වෙනකොට ඒක ජොබ් එකක් ඒක රස්සාවක් ඒක මහානකම වගේම සදාකාලික පැනගන්න තියෙන ඕ ජොබ් එකක් ඒක වෘත්තියක් කවුරුවත් හිතන්නේ මේ අපි වාදන්නේ නෝ කියලා ඒකට එන දේශපාලකයන්ට එන සල්ලි ගැන හිතුවාම ඔයතු දන්නේ ඔය දේශපාලන මූලස්ථානවල තියෙන්නේ සේප්පු නෙමේ තියෙන්නේ සල්ලි දාන්න කාඹරලු තියෙන්නේ මෙන්න මේ වගේ විශාල කාඹර තියෙන්නේ ඒවට එක එක මේ ෆන්ඩ් කරන කට්ටිය සල්ලි දෙන්නේ පින්නතුනි ගෝනි වලින් ව්‍යාපාරික පෝර බෑග් 4-5 පුරවගෙන ගිහිලා අර කාමරේට හලලා එනවා. මේ පක්ෂ විපක්ෂ ඔක්කොටම මේ ඉන්න ප්‍රධාන පක්ෂ 3-4 අයගේ සල්ලි ප්‍රමාණය මම මේ කියන්නේ. සල්ලි කාමරලු තියෙන මට ඒගොල්ලන්ගේ ලේකම්ල කියපේ මම මේ කියන්නේ. තේනානේ ළඟම ඉන්න ඇසිස්ටන්ට්ස් ලා ඉන්නවනේ ඒගොල්ලෝ කියපේ ඔය කියන්නේ. කාමර තියෙන්නේ. කවදාවත් දාලා යන්න හිතෙනවද? පිසුනේ මඩත් හිතෙනවනේ මානකම අතල් ගිහිල්ලා බලුවන් දේශපාලච්චි වුණා නේ අපේ මිනිස්සු ඉන්නෝනේ නේද අපේ පක්ෂිය අරක මේක කියලා ඔළුවට ඇඟට ආවට පස්සේ මේ පන්සලක මේ චෛත්‍යයක් හදනවා ගාන්ටාර කුල්ලක් හදනවා වගේව නෙමෙයි ඒවා ඒවා මහා පරිමාණේ ඒවා ඒ සුන්දර කතා කියමින් ඔබට අනාගතය ලබා දෙමින් වර්තමානයේ ඔවුන් ජීවත් වෙනවා නේද පන්සලේ හාමුදුරුවොත් ආගමික නායකයොත් ඔබට අනාගතය නෙමෙයි ඊළඟ ආත්මය ලබා දෙමින් වර්තමානයේ මේ අද ජීවත් වෙනවා අනේ මන් නම් ඒ ගැනට අදාළ වෙන්නේ නැහැ හොදේ මම ඔය ඇත්තට වර්තමානයේ තුලම සියල්ල ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙලක් තමයි හැමතිස්සෙම අනුමත කරන්නේ කියන්නේ එක පැත්තක්ම ගොඩනගා ගන්න කියලා මම කියන්නේ හැබැයි අගය කළ යුතු ධර්මයන් ධර්මයෙන් අගය කරපු අවස්ථා අපි කියනවා රජකම දාලා හරි සත්‍ය අවබෝධ කර ගන්නවා නම් ඇවිල්ලා ඒක ඔබට දෙලව යහපත පිණිස පවතිනවා කියලා කියනවා ඒක ධර්මයේ කියලා තියෙන දෙයක් ඒක තමන්ට හරි තීරණයක් කියලා ගන්න පුළුවන් නම් එයා කවදාවත් ඒක හැරිලා වැරද්දක් කියන්න බැරි මට්ටමට අවබෝධ කර ගන්නවා නම් අන්න හොඳයි අමාරු ධර්මයක් කොහොමද අවබෝධ කරගන්න තියෙන කැපවීමෙන් මොනවද හවුදුනේ අපි කරන්න ඕන සත් ධර්මය හොඳින් අහන්න ඕන කරුණ හොඳින් වටහා ගන්න ඕන නුවණින් නුවණ අවදි වුණොත් ඔබට මේ දේවල් වලට පැටලෙන්නේ නැතුව ඔබේ මනස නිරෝධ කරගෙන යන්න පුළුවන් ධර්මය එකතු කරගන්න කියන්නේ බුදුහාමුදුරු මල් මාලා කරුවෙක් හොඳ මල් එකින් එක අමුණා ගන්නවා වගේ නේද? එහෙමනේ ධම්මපදයේ උගන්වන්නේ. හරි. ඊළඟට බිනුතුට රන් වඩුවේ රත්රන් වල තියෙන පැහැය මතු කර ගන්නවා වගේ. හී වඩුවේ ඒ ඊතල වල තියෙන හැද ඇරලා ඍජු කරලා පන පොවලා ඊතල ඍජුව හදා ගන්නවා වගේ. වඩුවෙක් ලෑලිවල තියෙන ඇද ඇරලා මේ කෙලින් බොහොම කැටයම් දාලා ලස්සන දොරවල් හදනවා වගේ මේ ඔක්කොම තිබුණේ මේ රවුම් ගස්නේ මේවා දොරවල් නේද? ඒවා දැන් ලෑලි කරලා කෙලින් කරලා රවුම් කොහොමකත් පේන්නේ නැහැ. සරට හදලා තියෙනවා. ඒ වගේ තමන්ගේ මනස හදා ගන්න කියලා තියෙන බුදුහාමුදුරුවෝ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒව ගැන වචන වලින් නෙමෙයි තමන්ගේ ආධ්‍යාත්මේ නිවැරදි වෙනතුරු ප්‍රශ්න අහන්න. වචනයකින් දේශනයක් වෙලා වැඩකුත් නැහැ, වචනයකින් උත්තරයක් ලැබිලා වැඩකුත් නැහැ. වචනයකින් ප්‍රශ්නේ අහලා වැඩකුත් නැහැ, වචනයකින් උත්තරයක් ලැබිලා වැඩකුත් නැහැ. ඔයගොල්ලෝ විභාග ලියන්න යන්නද? අර වචන වලින් උත්තර වල විභාග ලියන්න. මේ ප්‍රශ්නෙට සර් මොකද්ද උත්තරය? පුතේ ඔකට උත්තරේ මේක. රයිට් වචනයක් විතරයි ඒක. ඒ උත්තරේ ලිව්වනම් එයා පාස්. අපි යථා අවබෝධයෙන් ලිව්වද නැද්ද? ඒක අදාළ නැහැ. වචනේ විතරයි තෙන්න ඕනේ. ඒ වචන පෙළහර ඒ විදිහට දුන්නා නම් එච්චරයි. මේක එහෙම එකක් නෙමෙයි. ඔබේ අතුලාන්ති ප්‍රශ්න විසඳ ගන්න එච්චරයි. නිර්වාණය කියන්නේ මේකයි කියලා ඔබ වචන වලින් කතා කරන්න ඉගෙනගෙන කියාට වැඩක් නෑ. එහෙම වැඩක් නෑ. ලෝකෝත්තර කියන්නේ මේකයි කියලා වචන වලින් ඉගෙන ගත්තට වැඩක් නෑ. ඔබේ ආධ්‍යාත්මයේ ලෝකෝත්තර බවට පරිවර්තනය කරන්න ඕන. ඉතින් බින්නතුනේ ඒක පරිවර්තනය කරන්න සෑහෙන්න ඉතින් මහන්සි වෙන විවිධ බාධක තියෙනවා. වයස්ගත වීම, කල්පනා ශක්තිය නොවීම, විවිධ ලෙඩ රෝගතාවයන් තිබීම, තේරුණානේ? ඒ වගේ දේවල් බලපානවා. ලංකාවේ ටැප් වතුර පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඇවිල්ලා ජපානයේ රටකින් එක්තරා රටකේ ලංකාවේ වෝටර් බෝඩ් එකකින් කියපු දේ දන්නවද ඔයගොල්ලෝ? දන්නේ නැහනේ. ඇත්ත තත්ති කියන්න එපා ඒ ගිහින් කියලා කිව්වලු. ඒක අපේ රටට හොඳ නැහැ කිව්වලු. ඒ කියන්නේ ඕගොල්ලන්ට මැති ඇමදුවරු වෝටර් බෝඩ් එකකින් බීවට ඉතාවම සුදුසු ජලය කියලා කිව්වට ඔවා බිව්වාම සෙත්ත පෝච්චි වෙනවා, මැරෙනවා. තාමහිත කර ඒවා. මේ බෙහෙත් ඉතාම හොඳ ඒවා. පකිස්තානයේ හරි කොහේ හරි ওই මුල්ලක ගොඩ ගහලා අර පැක කරලා එවන ඒවා. බීල මැරිය. ඒ නිසා දේශපාලකයෝ ලංකාවේ බෙහෙත් ගන්නෙ නැහැ. හොඳ Singapore යන්නේ ඇයි? ඒක තමයි වැඩි. පක්ෂ විපක්ෂ ඔක්කොම හොරකම් කරන්නේ නැති එකයි හොරකම් කරන උනේ ඔක්කොම. අනේ පව් අපේ මේ ඡන්දදායකයෝ හොරකම් කරන්නේ නැති කෙනෙක් හොයනවා තාමනේ. ඔයත් දේශපාලන ඇතුළේ හොරකම් කරන්නේ නැති කෙනෙක් හොයනවා කියන්නේ පින්නතු උඩ රැවුලක් සහිත කැස් බෑවෙක් හොයනවා වගේ වැඩක් ඒක. අනේ නේ අපේ නායකතුමා එහෙම නෑ. ඒ තමයි පක්ෂ කණ්ණාඩියෙන් පේන විදිය. ඒ නිසා මම හොයන්නේ ඡන්ද දෙන්න බින්නතුනේ හොරකම් කරන්නේ නැති කෙනෙක් නෙමෙයි, සොඳුරු හොරෙක්. තේරුණා නේද? ඒක හරි අපූරුයි. ඒ කියන්නේ හොරකම් කළාට එයා ඒක ලස්සනට සොඳුරු විදියට කරන, ලස්සන විදියට හොරකම් කරන අය ඉන්නවනේ. සොඳුරු හොරෙක් හොයාගන්න ඕන. ඒ නිසා ඔය ඇත්තම ඊට පස්සේ හොයන්නේ සොඳුරු හොරෙක්. බොරු කියන්නේ නැති කෙනෙක් දේශපාලනේ මම හොයන්නේ. මම හොයන්නේ ලස්සනට බොරු කියන කෙනෙක්. තේනනේ බොරුවක් කියලා හරිය මනුස්සයා ඒක ඇත්ත කරන්න මහන්සි හරි ගන්න කෙනෙක්. ඒසා ඔන්න ඔය විදියට මිසත් තෝරගන්න තියෙන වෙන ක්‍රමයක් නම් නෑ. ඒ නිසා ඔය අවදිය තියාගන්න මේ පැත්තට. ඉතින් ඒ වගේ වතුරවල් දීලා මිනිස්සුන්ගේ මොළ විනාශ කරන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ දන්නවද? දන්නේ නැහනේ. රට පාලනය කරන්න ලේසි. රටේ මෝඩයෝ ජනගහනය වැඩි වෙන තරමට පාලනය කරන්න ලේසි කියලා හිතනවා ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලන්ගේ විනාශයටත් ඒක සමහරලාට හේතු වුණාම ඔක්කොම ටික කළු ගොඩි අරගෙන එකතු වෙච්ච ගමන් ඒකම ඒ පාලනේ අනිත් පැත්තටත් යනවා. මොකද මෝඩේ කැදුවාම මෝඩය කොයි පැත්තරයයිද කියන්නේ දන්නේ නැහැ. වලව්වේ හවු මාත්‍ය පොල් කඩන එක මෝඩයා ගන්න හැමදාම තියලා මෝඩයා ඌට විශේෂ අධ්‍යාපනයක් කොට නැගීමක් පෙන්වන්නේ නැහැ. ඌට හැමදාම පොල් කඩන්නයි වත්ත සුරිසුදු කරන්නයි තියන් ඉන්න ඕකට උගන්නලා ඉහෙලට ගන්න ඕනේ නැහැ කියලා හිතන් ඉන්නවා. හැබැයි මේ මෝඩයම මෝඩකම වැඩි වෙච්ච දවසක හවු මාත්‍යටම ප්‍රශ්න වෙනවා. අන්න ඒ වගේ තමයි මේ රටේ ජනතාව මෝඩය බවට පත් වෙලා හිටියාම මේ මෝඩකමම අනිත් පැත්තට හේතු වෙනවා. ආමදුරුරුන්ටත් එහෙමයි. දායකය මෝඩය ගන්නටම හැමදාම දාලා තිබ්බහම ඒ මෝඩයම අනිත් පැත්තට හැරිච්ච ගමන් අන්න වැඩ වරදිනවා. සායන්හන්සේලටත් වැරදෙනවා. ඉතින් සායන්හන්සේලත් මේක දේශනා කරන්න ඇති හේතුව මම හොඳට හොයලා බැලුවා. මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න හයිය නැහැ. තේරුම් ගන්න කැපවීමක් කරන්න බෑ. ඔළුවක් නැහැ. හිතා ගන්න බෑ. ඒ නිසා ඇත්තන්ට දෙන්න ඕන එකම දේ තමයි දානය දෙන්න පුළුවන්, සිල් සමාදන් වෙන්න කියලා ඉන්න පුළුවන්. ජාතක කතාවක් කියන්න පුළුවන්. වැඩි ප්‍රෙෂර් කරන්න යන්න හොඳ නැහැ. ඉතින් පින්නතුනේ අපි නොකල යුත්තක් කරනවා. මිනිස්සුන්ට නොතේරෙන බණක් කියනවා. නොවැටෙන දේ කියා දෙනවා. ගිහියන්ට බැහැයි කියපු දේ ගිහියන්ට මේ පවසනවා. කාන්තාවන්ට මේ දහම කවදාවත් අවබෝධ කරගන්න බැහැයි කියපු සම්මතය බිඳලා අපි ධර්මයේ කියනවා. එතකොට ඔයත්තන්ගේ පැත්තෙන් ඔයත්ෝ තේරුම් කරගන්න ඕන මහා කාර්යයක්, මහා කාර්යභාරයක්, මහා තීක්ෂණතාවයකින් ගත යුතු සංවේදී ධර්මයක්, ඉවසීමෙන් ගන්න ඕන ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා අපි ඒක දරාගෙන සැලකිල්ලෙන් යන්න ඕන කියලා බලන්න ඕන. තේරුණා නේද? කොච්චර සැලකිල්ලද කියනවනම් බුදුහාමුදුරේ ඒ කාලෙම කියලා දුන්න මේ සැලකිල්ල. රත් වෙච්ච තෙල් ඡාත්‍යයක් අරගෙන නගර මැදින් යන්න ලැබෙනවා. ටවුමක් මැදින් ඔබට යන්න ලැබෙනවා රත් වෙච්ච තෙල් ඡාත්‍යයක් අරගෙන. උඩටම පිරිලා තෙල් කට ළඟලම තෙල් පිරිලා තියෙන්නේ. තෙල් ඡාත්‍යය දැන් උස්සගත්තා. දැන් නගරේ දිනන එක එක දේවල්. නැටුම්, ගැයුම්, වෙළඳාම් එව දෙයක් තියෙනවා. සිත් ඇද ගන්න දේවල්, ඇඳුම් පැළඳුම් ඔක්කොමත් තියෙනවා. පිටිපස්සෙන් තෙල් බින්දුවක් හැලුවොත් උල්පහරක් අරින්න වදකෙක් ඉන්නවා පිටිපස්සේ. පිටිපැත්තෙන් තෙල් බින්දුවක් කඩනොත් උල්පහරක් වදිනු මාරාන්තික. ඒ වගේම තෙල් බින්දුව වැටුනොත් තමන්ගේ ඇඟේ වැටුනොත් එහෙම පිච්චෙනවා. තමන් මොනතරම් සතිමත් වෙන්න ඕනද, මේක මොනතරම් අවධානයෙන් ගන්න ඕනද කියන කාරණේ, ඒ කාරණේ ඇතුලේ ඔබට අවධාරණය වෙන්නේ නැද්ද? තේරුණාද? මේ සෙල්ලම් කතන්දරයක් නෙමෙයි මේ ධර්මය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ. මෙන්න මේ තරම් අතිශය සතිමත් භාවයක්, මෙන්න මේ තරම් බරපතල සතිමත් භාවයක් ඇති කරගන්න ඕනේ මේක අවබෝධ කරගන්න. කම්බිය කැවිදගෙන යන අය දැකලා තියෙනවා. ආනන්ද හැමදෙරට කියනවා ඕක නෙමේ කම්බිය කැවිදගෙන යන එක. ඕක මැජික් එක නෙමේ. ඕක ලේසි ආනන්ද. මෙන්න මේක තමයි අමාරු. ඒක වහන්සේ තෝක අවබෝධ කරගත්තා නම් අවබෝධ කරගත්තේ ඔච්චර මේ දුක් වෙනදලද? එච්චරම සතිමත් භාවය, එච්චරම සිහිය අවදි කරලා තමයි අපි තේරුම් කරගත්තේ. ඔබ වහන්සේ මොනවද තේරුම් කරගත්තේ? මුකුත් තේරුම් කරගත්තේ නෑ. ඔන්න ඕක තමයි තේරුම් කරගත්ත දේ. එහෙනම් ඉතින් අපිට තේරුම් කරගන්න දේකුත් නෑනේ. නේ? මුකුත් තේරුම් කරගත්තේ නැත්නම් අපිට තේරුම් කරගන්න දේක් තියෙනවද? කොහොමද මේක කියලා දෙන්නේ පින්නතුනේ? සියලු තේරුම් කියලා කියන්නේ සංස්කාර. සියලු උත්තර කියන්නේ තවත් ප්‍රශ්න සමුදායක්. සියලු ජයග්‍රහණයන් කියලා කියන්නේ පරාජයට ආරම්භය. එනිසා ජය පරාජය ඉක්මවා වාසය කරන්න. ඔව් තේරෙනවද? තේරෙන්නේ නැහැ නේද? ඉතින් ඕක තමයි ස්වාමීන් වහන්සේලා මේවා කියන්නේ නැහැ. තේරුම් ගත්ත හාමුදුරුවෝ ඉන්නෝ කියන්නේ නැහැ. ඒ ගෙරින් කියන්නේ නැද්ද? මේ සමාජයට තේරෙන්නේ නැහැ. මේ සමාජයට තේරෙන්නේම සිවිඳි ගඩොල් වලින් මොකක් හරි එකක් පිට්ටු ගෙඩියක් හදන්නම තමයි. ඈ මොකක් හරි වලාකුළු දැම්මක් ගහන්නම තමයි. බෝධියක් දැක්කොත් ඒක වටේට මොකක් හරි බැම්මක් බඳින්නව තමයි වෙන මොකක්වත් තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුයි කියලා අහස උසර මොකක් හරි කොන්ක්‍රීට් ගොඩක් හදලා පිළිමයක් හදනවා. ඉතින් බුදු පිළිම දිහා බැලුවාම බුදු පිළිම හැඩයක් නම් පේන්නේ නැහැ. බෙන්ෂන් බාස්කි මූණේ හැඩේ තමයි තියෙන්නේ ඒකේ. සමහර බුදු පිළිම වල. අනේ පව් ප්‍රඥාව නොමැතිකම පරමාය පූජාය පටිපත්ති පූජාය මේව කරන්න මේව නොකරන්න කියන්නේ නැහැ. අප්‍රමාදීව දහම දකින්න දහම දැකලා දැකලා රාම හදන්න දැකලා චෛත්‍ය හදන්න දැකලා බුදු පිළිම හදන්න දැකලා රන් වැටවල් ගහන්න තේරුණාද දැකලා කරන්න. මම මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ලැබුවා කියන තැන ඉඳලා කරන්න නැත්තම් වෙන්නේ මොකක්ද දන්නවද? වයසට ගිහිල්ලා මම මෙච්චර රන් වැටවල් ගහුවා මෙච්චර චෛත්‍ය හැදුවා මෙච්චර බුදු පිළිම හැදුවා ඒත් සාන්තියක් නැහැ ආමදුරුවනේ. එච්චර දේවල් කළාත් මට මෙච්චර ලෙඩ හැදුනා කියලා කියනවා. සමහර උදවිය කියන්නේ ඒක නෙනේ මම මෙච්චර දුන්නදන් මෙච්චර දුන්න දලදා මාලිගාවට දුන්න ජයසිරි මහ බෝධියට දුන්න ගිරිබුරු දානෙ දුන්න අරක දුන්න මේක දුන්න කතරගමට දුන්න යාචක දාන දුන්න මහලු නිවාස දාන දුන්න ළමා නිවාස දාන දුන්න අනේ මන් දැන් ලෙඩ වුණා. බුදු උනත් ලෙඩ දුක් වලින් මිදෙන්න බෑ කියන එක තේරුම් ගන්න එපා මුලින්ම දහමෙන්. බුදු උනත් ලෙඩ දුක් වලින් මිදෙන්න බෑ. ඔත්තර ජර්මයේ ශක්තියක් තියෙනවා නම් බලයේ ශක්තියක් තියෙනවා නම් ආනන්ද හාමුදුරුව අනිත් අයටත් පිටින් නෝල් බඳිනවා ඩෙඩ රෙද දුක් සුව වෙන ආශිර්වාද කරනවා. ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. සායිබාබ ලෙඩ වුණේ නැද්ද? ලෙඩ වුණා. මහා යතිවරයන් වහන්සේලා ලංකාවට පු ලෙඩ වුණේ නැද්ද? ලෙඩ වුණා. බුදුහාමුදුරුව ලෙඩ වුණේ නැද්ද? ලෙඩ වුණා. ජේසුස් වහන්සේ ලෙඩ වුණේ නැද්ද? පීඩාවටපත් වුණේ නැද්ද? පීඩාවටපත් වුණා. ඉතින් මිනිස්සු මේවා දේවල් ලැබෙනවායි කියලා යමෙක් හිතනවා නම් ඒක මුලාවක්. යාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න බෑ වෙනතුරු මේ ලෝකේ මේ පංචස්කන්ධය දරාගත් කෙනෙකුට ඒවට මුහුණ පාන සිදු වෙනවා. ඒවට සහතුටින් මුහුණ දෙන්න ඉගෙන ගන්න. දැන් මේ ධර්ම තේරුම් ගත්ත මිනිස්සෙක් මං හම්බෙන්න ගියා මේ පෞගේ දාසේ මිනිස්සයන් ලෙඩ ඇඳේ ඉන්නේ උකුල්ලට බැලලා ඇඳේ ඉන්නේ නැගිටින්න බෑ බෑ මිනිහා ඉනා වෙවි ඉන්නේ. තේරෙන්නේ ධම අවබෝධිතයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒකම හේතුව හයියෙන් බකබක ගාලා hina වෙවි ඉන්නේ. ඒතර ඉඳගෙනත් මොනවා හරි දහමක් කතා කරනවා. තේරෙනානේ? ඉතින් ඒක තමයි එකම ලක්ෂණය. ඒකට මුහුණ දෙන්න ශක්තිය ළඟ තියෙනවා. ජීවිත අවබෝධය මම කියන ශක්තිය මම කියන ලක්ෂණය දුරු කරාට පස්සේ තමන්ට ලැබෙනවා. ඉතින් කොහොමද ඔය தත්ත්වය කොයි වෙලාවක හරි ඔබ තුලින් ඉගිලිලා යනකම් ඔබට මේ මමත්වයට වට කරගෙන පහර දෙන්න සිද්ධ වෙනවා. තේනා නේද? ඔබේ ඉඩමට පැනලා ඉන්නව හරකෙක්. මොනයි මහත්යය ළමයි ඔක්කොම ටික පොළු අරගෙන කොහොම හරි එලවන්නනේ බලන්නේ නේද? ආර පැත්තට යන මම මේ පැත්තට යන මේ යන මේ පැත්තෙන් ඔය පැත්තෙන් ගලවන්න මම මේ පැත්තෙන් ගලවන්නම් කියලා කොහොම හරි ගේට්ටුවට සෙන්ටර් කරලා මිනිහා ගේට්ටුවෙන් එළියට දාගන්න ඕන. ඉතින් ඔය ඇත්තන්ගේ ඉදමටත් පැනලා ඉන්න සක්කාය විත්තේ කියලා හරකෙක්. ඉතින් අත් වශයෙන්ම වික්ෂුන් වහන්සේලා උපමා කරලා තියෙන කුළුමීමෙක් වගේ කියලා. කුරුමීමෙක් වගේ කියලා අර ඒ කාලෙත් එහෙම ඒ කාලේ අර කුරුමීම කියලා කියන්නේ මේ මිටි හරක්. අර රටවල වල හරක් පොරවලට ගන්නෙත් ඒ මිටි වර්ගයේ හරක්. තේරුණාද? ඒ හරක් හරි දරුණුයි. ඒකයි ඉතින් මනසත් ඒ වගේ නේද? ඉතින් ඇත්තටම සක්කාය දිට්ඨිය කියන එක ඒකට උපමා කරලම තියෙනවා. ඉතින් වරදක් නෑ ඒ උදාහරණය. ඉතින් ඔය සක්කාය දිට්ඨිය නැමැති ඔය මෙයාව එලවා දමන්න ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. තේනනේ? තෝයත් මේක හොඳ වචන වලින් තේරුම් ගන්න නැති වුනාම සමහර ගුරුවරු පිස්සු වදන් කියලා හරි ඔය ඇත්ත විකාර ගත්තලා හරි මේක තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. අවසානයේ දහමටත් අපහැදෙනවා. නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබ මේ හැමදාමත් නිර්වාණ ලක්ෂණ අඳුනගෙන තියෙනවා. ඒ ලක්ෂණ වලට සුසුකම් හැමදාම හදා ගන්න. තේරුණානේ? දැන් පෝසත් මිනිස්සෙක් කියන්නේ මේ වගේ කියලා දැනගත්තාම මේ විදිහට හැඩගැහෙන්න අපි උත්සාහ කරනවානේ. දැන් ඔය හැමෝම උත්සාහ කරන්නේ පෝසත් විදිහට ඉන්න. පෝසත්තු ඉන්නේ මෙන්න මේ වගේ මාල දානවා. එන හැමෝම මාලයක් දානවා කරේ. පෝසත්තු නම් මේ වගේ බෑග් පාවිච්චි කරනවා. හැමෝම නෝනලා මේ වගේ බෑග් එකක් කිඹුල්හමෙන් බෑග් එකක් ගන්න බලනවා. නේද? ඈ මේ වගේ මාල සපත්තු දාන්නේ පෝසත් අය නම් අපි අන්න පෝසත් අය අනුකරණය කරලා හැඩ ගැහින් අපි දන්නෝ. ඒකනේ නේ පෝසත් අය නම් පාවිච්චි කරන්නේ මේ වගේ වාහන. පුළුවන් තරම් ඒ වගේ එකක් ගන්න බලනෝ. ඒ කියන්නේ පෝසත් අයට අනු හැඩ ගැහින් අපි දන්නෝ. හැබැයි නිර්වාණයට අනු හැඩ ගැහින් දන්නේ ඒකත් දැනගන්න ඕන. එතකොට ආර්ය ශ්‍රාවකයන්ගේ විදියට හැඩ ගැහෙන්න ඕන දවසින් දවස දවසින් දවස. පෝසත් අය විදියට හැඩ ගැහෙන්න දන්නවනම් ඔබ ආර්ය ශ්‍රාවකෙක් විදියටත් හැඩ ගැහෙන්න නොදන්න වෙන්න බෑ. දැනගන්න ඕන. එවනම් ඔබ දවසින් දවස පෝසත් හැඩ ලක්ෂණ අර ගන්නවා වගේම ආර්ය ශ්‍රාවක හැඩ ලක්ෂණ, නිර්වාණ හැඩ ලක්ෂණ, අකාලික හැඩ ලක්ෂණ නේද? නිරෝධ ලක්ෂණ, සාන්ත ලක්ෂණ ගන්න ඕනේ කියන එක අපි මේ වසර ආරම්භක දේශනාවේදී සිහිපත් කරනවා. ඉතින් ඔබට ඔබේ ආත්ම විමුක්තිය වහවහ සැලසේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සුවපත් ජීවිතයක් ලැබේවා. තෙරුවන් සරණයි. අද දින ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලැබුවේ රන්දික මානගේ පින්වත් මහතා සහ පබෝදා ගුණරත්න පින්වත් මහත්මිය ඇතුළු එම පවුලේ පින්නතුන්. අරමුණු බවට පත්වන්නේ විදම් යස්වර සහ විහාන් දම්සර පුංචි පුතුණුවන් දෙදෙනාට නිරෝගී සම්පත්, දීර්ඝායස සම්පත්, සියලුම යහපත සැලසේවා කියලා මව්පිය දෙපළ හැටියට තුන දරුවන්ට ආශිර්වාද කිරීමටත්, ඒ වගේම මේ පුංචි දරුවන්ට ඒ රන්දික මහත්මයාගේ විශේෂ ප්‍රාර්ථනාවක් වෙන්නේ රාහුල හිමියන්ට මෙන් සත්වරුදු වේදීම සද්ධර්ම අවබෝධය සැලසේවා කියලා අහිංසක යහපත් ප්‍රාර්ථනාවක් තියෙනවා. මව්පිය හැටියට තමන්ගේ දරුවන්ටත් ඉක්මනින් මේ අවබෝධ ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම අපව නිවැරදි මඟට යොමුකොට මිනිසුකු කිරීමට කැපවුණු අපාතරින් සමුගත් KDA පියසේන පියාගේ භවගමන සුගතිගාමී වේවා, උතුම් ධර්ම අවබෝධයේ සැලසේවා කියා පුණ්‍යානුමෝදනා කිරීමට ඒ පින්නතුන් කල්පනා කරනවා. එතුමන්ට සාංසාරික වශයෙන්ම සූපත් භාවය පිණිස මේ ධර්මානුශාසනා කුසලයේද අනුමෝදන් වේවා කියලා අපද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම සුජීවත්ව ජීවත්වන මව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ සැලසේවා, සදර්ම අවබෝධයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා, බොහෝ දහම් කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා, තුන්වගේ ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම රටවාසි ලෝකවාසි හැම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සද්ධර්මයේ ආශිර්වාදයෙන් ඒකාන්ත වශයෙන් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සද්ධර්ම අවබෝධයත් නෝඩුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ සදහැ සිත් ඇතිව සද්ධර්මානුශාසනා ගිලම්පස දාන දායකත්වයන් දක්වමින් කටයුතු කරේ රන්දික මානගේ මහතා සහ පබෝදා ගුණ රත්න පින්වත් එම මහත්මිය ඇතුළු පින්නතුන් ඒ ඇත්තන්ට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙලසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතෝ සම්බුද්ධ සරණයි.